අද දින පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඒ විදේශ රටක ඉඳගෙන වුණත් චින්තා පෙරේරා පින්වත් මහත්මිය එතුමීගේ අරමුණු බවට පත්වන්නේ මීට වසරකට පෙර අප අතරින් සමුගත් එම චින්තා පෙරේරා මහත්මයගේ ආදරණීය මෑණියන් වන කරුණාවතී නෝනිස් තම ආදරණීය මෑණියන්ගේ භවගමන සුගතිගාමී වේවා යහපත් වේවා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කර ගැනීමට සාංසාරික ජීවිතයේ සුවපත් කර ගැනීමට මේ ධර්මානුශාසනා පුණ්‍ය කර්මය කුසල කර්මය පිම්පඳුරක් වේවා අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව එසියම වේවා. ඒ වගේම එතුමියගේ ආදරණීය පියාණන් වන ඒමල් නෝනිස් ආදරණීය පියාණන්ගේ භව ගමන සසර ගමන සුවපත් වේවා සුගතිගාමී වේවා යහපත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා ප්‍රාර්ථනීය බෝධිය නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මය උපකාරක උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාවත් මුල් කරගෙන සෙත් ප්‍රාර්ථනා වශයෙන් කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ධර්ම සේවා කටයුතු කිරීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම චින්තා පෙරේරා මහත්මියගේ පවුලේම ස්වාමි පුරුෂයාණන්ට ඒ වගේම දරු දෙදෙනාට එයත් සිදු කරනු ලබන රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සඵලව ප්‍රාප්ත කර ගැනීම සඳහා ඒ පින්නතුන්ට ආශිර්වාද කරන්නට සිහිපත් කරනවා. මට මතකයි මම වැඩම කරපු වෙලාවේ මේ ඉස්සරහා තියෙන මේ පුංචි බෙල් එකත් ඒ පුංචි පුතේ පූජා කරේ. ඒකත් අපි සිහිපත් කරනවා. ඒ පුතුණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් තුන්වගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී හැම දෙනාටම ධම්සභා මණ්ඩපයේ ඉන්න හැම දෙනාටමත් වහවා සද්ධර්ම අවබෝධය සලසා ගැනීමට මේ උතුම් ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව යුක්තව අද දවසේ සත් සිත් සමුදායක් සිත් තුළ පෙරදැඩි කරගෙන ඒ චින්තා පෙරේරා පින්වත් මහත්මිය අද දායකත්වය දක්වනෝ එතුමියටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් සැලසේවා සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. හොඳයි සාදු. අද දිනේ හැටේට සිහිපත් කරන්නේ 2024 වසරේ 3 වෙනි මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි ගම්බීරු අයන්දම්මෝ පණ්ඩිත වේදනීයෝ මාගේ ධර්මයේ ඊටාම ගැඹුරුයි පණ්ඩිතයන් හෙවත් ලොකු නුවණක් තියෙන අවබෝධයක් තියෙන අයටම ඒ උදවියටම තේරුම් ගන්න පුළුවන් විඳ දරා ගන්න පුළුවන් දහමක් කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එහෙනම් දැන් හොඳට සතිමත්ව ඉන්න ඕන ධර්මයේ පිළිබඳව හොඳ සිහියෙන් ඉන්න ඕන. ඒ සිහිය සඳහා මානසික ඒකාග්‍රතාවය ඉතාම වැදගත්. ඒ නිසා අපි ආරම්භයේදීම ආනාපානසති භාවනාවේ සුළු මොහොතක් යෙදෙමින් හොඳට සතිමත් භාවයේ දියුණු කරගන්නවා. ශරීරය පිළිබඳවත් මනස පිළිබඳවත් තමන්ගේ ඉරියව්ව පැහැදිලිව තබා ගන්න, තමන්ගේ පාදක ඍජුව පොළවට තබා ගන්න, තමන්ගේ දෑත් ඇඟිලි වන්දනා කරන ආකාරයටදී එකතු වෙන්නක් මෙන් ඇඟිලි තුඩු එකට එකතු කරගන්න. එහිදී මොළයේ ක්‍රියාකාරීත්වය හා කල්පනා කිරීමේ පහසුව උදා වෙනවා. හිත අල්ලගන්නකින් නිදහස් වෙලා ශරීරයේ තියෙන බරගතිය, තදගතිය ලිහිල් කරලා සම්පූර්ණයෙන්ම විවෘත, නිදහස්, සංසුන් කෙනෙක් බවට පත්වන්න. එවිට ඔබගේ ආශ්වාස ප්‍රාශ්වාස, පපුවේ ඇතිවන ගැස්ම, උදරයේ පිම්බීම හැකිලීම, හදවතේ ස්පන්දනය ආදී සියල්ලක්ම ඔබට දැනේවි. ඒවා දෙස අල්ලා ගැනීමකින් තොරව නිදහස්ව තේරුම් ගනිමින් වාසය කරන්න. හොඳයි, සාදු. බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනවා සක්කාය දිට්ඨිය දුරු කරන ඇදුරුතුමන් කියලත් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරපු අවස්ථා තියෙනවා. දැන් වෙනත් කට්ටටියන්ට වගේ අයට පුළුවන් මහසෝන් දිස්ටි අයින් කරන්න, සීරියකාගේ දිස්ටි අයින් කරන්න, කළු කුමාර දිස්ටි අයින් කරන්න. නමුත් ඔය ඉන්න ගමේ ඉන්න ඇඳුරෙකුට, කට්ටඩියෙකුට පුළුවන්ද සක්කාය දිට්ටි අයින් කරන්න? බෑනේ. අන්න එහෙමයි. දැන් අරවත් දිට්ටිනේ, සීරියකාගේ දිට්ටියනේ, මහසෝනගේ දිට්ටිය, කළු කුමාරයාගේ දිට්ඨිය. මේක මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අයින් කරන ඇදුරුතුමා කියලා කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ටත් ඕක කියන්න පුළුවන්. බලනකොට මාත් කට්ටඩියෙක් ඈ. සක්කාය දිට්ඨිය අයින් කරන ඇදුරුතුමා. සක්කාය දිට්ඨිය අයින් කරන්න. එතකොට මේ කතාවේ ප්‍රතිඵලයේ අවසාන වශයෙන් කිසිම මතවාදයක්, සංකල්පයක් ගත කරනවා නෙමෙයි. මේ තොයිලි නටන්නේ, මේ දේශනේට තොයිලි කිව්වට කමක් නැහැ. දේශනාවක් කියන්නේ තොයිලියක්. ඒ තොයිලි නටන්නේ සක්කාය දිට්ඨිය නැමැති දිට්ඨිය ඔබෙන් ඉවත් කරන්න.
දැන් මේ දිට්ටි ගත වෙලා ඉන්න ආතුරේ කැමැතිද ඔය දිට්ටි අයින් කරන්න? ඔයත් ඔය තොල් නටන තැන් වලට ගිහිල්ලත් ඇති, ආතුරේ දැකලත් ඇති. ආතුරේ කියන්නේ මොකද්ද? හැමදෙස්සෙම කියන්නේ මට යන්න බෑ, මං ඉන්නවා, මාව යන්න බෑ කියලා. නූලක් බැන්දත් කෑ ගහනවා, පිරිත් නූලක් බැන්දුත් කෑ ගහනවා, ඉන්න බෑ, දරා ගන්න බෑ. එතකොට ඇඟට වැහිච්ච ආතුරයක් වුණත් එයා කියන්නේ යන්න බෑ. යන්න ඕන නම් විවිධ දේවල් කියනවා, විවිධ සාධක ඉදිරිපත් කරනවා. ආන් ඒ වගේ පින්නතුනේ ඔබ ළඟ ඉන්නා වූ ඔය සක්කාය දිට්ඨිය කියන්නේ ජන්මාන්තරගතව, සංසාරගතව කාලයක් තිස්සේ එන මේ ආතුර ශක්තිය. එහෙමනම් මේ සක්කාය දිට්ඨිය ශක්තිය පින්නතුනේ අර ආතුරයන්ටත් වඩා ප්‍රබලයි. ඊට වඩා ප්‍රබලයි, ඊට වඩා තදින් ලේ ඇටමස් නහර ඇට මිදුළු අස්සේ ගැබ්බ තියෙන ශක්තිය. තේරෙනවනේ? දැන් ඔය අපි කිව්වෝ දරු සෙනෙහස බැඳීම් වගේ දේවල් කිව්වහම ඒවත් ඇට මිදුළු වලට යනවනේ නේද? ඒවා ඇට මිදුළු අස්සෙත් තියෙන දරුවන් කෙරෙහි තියෙන බැඳීම් එහෙම මව්පියන්ගේ. එතකොට සක්කාය දිට්ඨිය කොහොම ඇද්දනේ? බාහිර කෙනෙකුට තියෙන බැඳීම වගේ නෙමෙයි, තමන්ටම තියෙන බැඳීමේදී පින්නතුනේ මේක ලෝම රූපයක් පාසා හැම තැනම තදින් වෙලී තියෙන විදුල ධාරාවක්, විදුල බලයක්. තේරුණාද? සක්කාය දිට්ඨිය කියන දහම. හැබැයි ඉස්සෙල්ලම දැනගන්න ඕන මේ ආතුරේක් දැනගන්න ඕන කාරණය තමයි මේ තමන්ට වැහිලා තියෙන මේ සක්කාය දිට්ඨිය කියන එක මට යහපත පිණිස නෙමෙයි දුක පිණිසයි කියලා අඳුනගන්න ඕන. පැහැදිලිනේ? ඒකට කියනවා දුක හඳුනා ගැනීම, දුක්ඛ සත්‍ය හඳුනා ගැනීම. තමන්ට මේ තියෙන සක්කාය දිට්ඨිය යහපත පිණිස නෙමෙයි දුක පිණිසයි. එහෙම තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් පමණයි මේ දහම අහන්න ඉන්න ඕන. එහෙම නැත්තම් අහන්න එපා, වැඩක් නැහැ. තේරුණා නේද? තමන්ට තිබෙන්නා වූ සක්කාය දිට්ඨිය තමන්ට අහිත පිණිස පවතිනා වූ දෙයක් කියලා. දැන් අපි තුවාලයක් අතේ හැදුනොත්, කකුලේ හැදුනොත් අපි ඒක තේරුම් ගත්තොත් මේ තුවාලය මට අහිත පිණිසයි තියෙන්නේ කියලා දැනගත්තොත් අපි මොකද කරන්නේ? ඒක සුවපත් කරගන්න බලනවා. ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පිළිපදිනවා. ඒක සුවපත් වෙන්නට නිවාඩු දාලා හරි වැඩ කරනවා, කටයුතු කරලා ඉක්මනින් මේක සුවපත් කරනවා. මොකද වෛද්‍යවරයාත් කියනවා මේක තිබුණොත්, මේක දරුණු අතර ගියොත් එහෙම ඔබේ ඇඟිල්ල නැති වෙන්න පුළුවන්, කකුල නැති වෙන්න පුළුවන්, වහාම සුවපත් කරගන්න කියලා කිව්වොත් අපමණ කැපවීමක් කරලා ඒක සුවපත් කරගන්නවා. ඒකදී අපි අඳුනගත්තා මේක අහිත පිණිසයි පවතින්නේ කියලා. හැබැයි හිඟන්නගේ තුවාලේ වගේ වුණොත්, හිඟන්න කැමතිද තුවාලේ සනීප වෙනවට? හිඟන්න කැමති නෑ. එහෙමනම් සමහර උදවිය ඉන්නවා පින්නතුනි තමන්ගේ සක්කාය දිට්ඨිය දුරු වෙනවට කැමති නැති අය. ඒගොල්ලෝ අර හිඟන්න වගේ ඒ සක්කාය දිට්ඨිය දුරු වෙනවට කැමති නෑ. සක්කාය දිට්ඨිය දුක පිණිස පවතිනවායි කියලා තේරුම් අරගෙන නෑ. සක්කාය දිට්ඨිය දුරු කළ යුත්තක්, ප්‍රහාණය කළ යුත්තක් කියලා තේරුම් අරගෙන නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨිය හොඳයි. මමත්වයම වැඩි කරගන්නයි ඕන. මමත්වයෙන්මයි ලෝක ජයග්‍රහණය කරන්න ඕන කියලා කල්පනා කරනවා. ආන් ඒ අයට පින්නතුනේ මේ ධර්මය කන වැකුණාම සන්තෝෂයක් දැනෙන්නේ. ධර්මයේ කනවැ කෙනෙකුට සතුටක් දැනෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ට සක්කාය දිට්ඨිය තිබෙනවටයි ඔවුන් කැමති. ඒකට කියනවා පින්නතුනි පාප මිත්‍රා ආශ්‍රය, පාප ධර්මයේ ආශ්‍රය, අසරු දේවල් සරුකොට සලකීම අවිද්‍යාසහගත බව කියලා ඒකට කියනවා පිළිතුරේ. ඉතින් ඔබ දෙස බලන්න ඔබ සක්කාය කියන ස්වභාවය ඒ දිට්ටිගත ස්වභාවය දුරු කරන්න නැති කරන්න කැමති කෙනෙක්ද? මමත්වයේ දුරු වෙනවට කැමතිද? මමත්වයේ නැති වෙනවට කැමති කෙනෙක්ද කියලා ඔබම බලන්න. ඔබ දෙසම බලන්න ඔබම තේරුම් ගන්න. අපේ මතේ පරද්දල සාමාන්‍යයෙන් තව කෙනෙක්ගේ මතයක් පිළිගන්න කැමති නැති ස්වභාවයක් තියෙනවා. ඒක මිනිස්යාගේ ස්වභාවය. මං වගේම කෙනෙක් නේ තව කෙනෙක්. එයාගේ මතේ මම මොකටද පිළිගන්නේ? මගේ මතේ තමයි හරි. දැන් අපි මෙතෙන්දි सिद्ध කරන්න වෙන තුනේ තමන්ගේ මතය එහෙම නැත්නම් තමන්ගේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා. හැබැයි ආනන්ද හාමුදුරුවන්ගේ දිට්ඨියක්වත් බුදුහාමුදුරුවන්ගේ දිට්ඨියක්වත් ගන්නේ නැහැ. මෙතන තියෙන දේ ඒක. ලෝක සාමාන්‍යයෙන් सिद्ध වෙන්නේ තමන්ගේ මතය අයින් කරලා අනුන්ගේ මතය ගන්නවා. එක ආගමක් අයින් කරලා තව ආගමක් ගන්නවා. එක දෘෂ්ටියක් අයින් කරලා තව දෘෂ්ටියක් ගන්නවා. එක සංකල්පයක් අයින් කරලා තව සංකල්පයක් ගන්නවා. හැබැයි මෙතෙන්දි පින්නතුනේ මේ සක්කාය දිට්ඨිය දුරු කරලා තව දිට්ඨියක් ගන්නෙ නෑ. ආන්නේ නිසා කියනෝ අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් නැතුව නිරෝධ කළා ගත්තේ නෑ මොකවත්. මොකද්ද මේ අයින් කරේ පින්නතුනේ? ශරීරගත විද්‍යුත් බලය ශක්තිය. ලෝම රූපේ පවා මස්වල ලේවල නාරවල ඇට ඇට මිදුළුවල හැම තැනම තිබුණු සක්කාය දිට්ඨික බලය. ගොඩාක් දෙනෙගේ ශරීරයේ සමහරලාට ඇඹරිලා යන්නේ එහෙම නැත්තම් අමුතු කරන්ට් එකක් වැදුනා වගේ දෙයක් සිද්ධ වුණා කියලා කියන්නේ ඇඟිල්ලේ ඉඳලාම විද්‍යුත් බලයක් අවදි වෙලා මුළු ශරීරේ පුරාම ගිහිල්ලා ශරීරයෙන් ඉවත් වෙනවා වගේ කියලා ශාරීරික වශයෙන් උත් ඒක දැනෙනවා. මොකද හේතුව? ඒ ශරීරයේ විද්‍යුත් ශක් ධාරාව බිඳී යන අවස්ථාව. තේරුණා නේද? දැන් පහුගිය දවස්වල අර විශාල පාලමක් කඩාගෙන වටුණා හැතැම්ම 1.6ක් විතර දිග. එකහමාරක් විතර දිග. දිග පාලමක් කඩාගෙන වටුණා. එතකොට මේ පාලමේ සම්වර්තාවේ බිඳුනේ එක තැනකදී එක කණුවකින්. එක කණුවකින් ඒ සමබරතාවයේ බිඳිච්ච ගමන් මුළු පහළමම බිමට කඩාගෙන යනවා. ඉතින් ඒ වගේ පින්නතුනේ අපි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අර කැණි මඩල වගේ කියලා කියන්නේ. බලන්න ඔය පහළම වගේම තමයි පාලං හැදෙන්නෙත් ඒ විදියට, වහලක් හැදෙන්නෙත් ඒ විදියට. කැණි මඩල එක තැනක් තියෙනවා. එක ඇණයක් තියෙනවා. ඒ ඇණේ වටේ තමයි ඔක්කොම තියෙන්නේ. එහෙමනම් ඒ ඇනේ ඉගුල්ලපු ගමන් මුළු වහලම වැටෙනවා වගේ තමයි පෙනුතුනේ. ආන්න ඒ වගේ පෙනුතුනේ එක්තරා සමවරතාවයක් තියෙනවා. මේ සක්කාය දිට්ඨිය කියන උගුලෙන් තමයි මේ ඔක්කොම රැඳිලා තියෙන්නේ. ඔය අපේ අය එක එක ඒවා නැති කරන්න, දුරු කරන්න, ආසා නැති කරන්න, සිල්වත් වෙන්න, යහපත් වෙන්න, අරක කරන්න, මේක කරන්න අප්‍රමාණ දුක් විඳට එක ඇනේයි පන්නන්න තියෙන්නේ. මහා ගොඩක් කරන්න ඕනේ. තේරුණානේ? මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරපු ගමන් අනිත් ඔක්කොම රැකෙනවා. සක්කාය දිට්ඨිය තීද්දි අනිත් දේවල් මොනතරම් රකින්න ගියත් රැකෙන්නේ නැහැ. කොච්චර සිල්වත් වෙන්න ගියත් සිල්වත් නැහැ. කොච්චර ධ්‍යාන වඩන්න ගියත් ඒව කඩාගෙන වැටෙනවා. කොච්චර දාන ආදී කුසල ධර්ම කළත් ආයි අකුසල් කෙරෙනවා. තේරුණානේ? මේ සක්කාය දිට්ඨියෙන් යුක්තව කරන දේවල් ස්ථීර නැහැ. ඉතින් මේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන, වෙර දරන්න ඕන. ඉතින් ඔය ආතුරය තමන්ම කැමති වෙන්න ඕන මේකදී තමන්ගේම සක්කාය දිට්ඨිය එලව ගන්න. අපෙන් එක එක දේවල් ඉල්ලලා හරියන්නේ නැහැ. යන්න මෙතනින් මට මේව වුනේ කියලා ඉල්ලලා හරියන්නේ නැහැ. එහෙම දේවලුත් තියෙනවා පින්නතුනි. අර ආතුරයගේ අවසාන ආසාවල් තියෙනවා දකින්න. ඒකනේ අහන්නේ ඔබට මෙතනින් යන්න මොනවද ඕන? තේරෙනා නේද? ඒ වගේම ඔබත් අහලා බලන්න ඔබේ සක්කාය දිට්ඨියෙන් ඔබට මෙතනින් යන්න මොනවද ඕන? තාම කාල ඉවරයක් නැද්ද? තාම බීලා ඉවරයක් නැද්ද? තාම ලෝකේ දැකලා ඉවරයක් නැද්ද? තාම ලෝකේ විඳලා ඉවරයක් නැද්ද? තාම ලෝකේ දේවල් ලැබලා ඉවරයක් නැද්ද කියලා අහන්න බලන්න සක්කාය දිට්ඨියට මෙතනින් යන්න තාම මොනවද ඕන කියලා අහන්න. ඒ නිසා තමයි පඬිත වේදනියෝ කාල ඇති වෙච්ච බීල ඇති වෙච්ච ලබල ලෝකයේ විඳල විඳවල ඇති වෙච්ච උදවියටයි සද්ධර්මයේ තියෙන්නේ. ඒකට ඔබේ හිතෙන් අහලා බලන්න තව මොනවද ඔබට විඳින්න ඕන කියලා අහන්න. ඔබට මෙතනින් යන්න මොනවද අවශ්‍ය කරන බිලි පූජා? මට අරක ඕන මේක ඕන කියලා කියනවා. සමහර දේවල් ප්‍රඥාවෙන් විසඳලා දෙන්න පුළුවන්. සමහර දේවල් ප්‍රායෝගිකවම ජීවිතයට ලබා දීලා ඒක තමන්ගේ ආසාවක් තියෙනවා නම් තෘෂ්ණාවක් තණ්හාවක් තියෙනවා නම් ඒක ඉවත් කරන්න පුළුවන්. ඉතින් මුලින්ම තේරුම් අරගෙන තියෙනවද සක්කාය දිට්ඨිය තමන්ට අහිත පිණිස පවතිනවා කියලා තේරුම් අරගෙන තියෙනවද ඔය ඇත්තෝ? මට ඒක ගැන ෂුවර් නෑ. මට අහිත පිණිස අනර්ථයේ පිණිස ආවැඩ පිණිස සක්කාය දිට්ඨිය පවතිනවා කියලා තේරුම් අරගෙන තියෙනවද කියන එක. ඒක තේරුම් ගත්තොත් හරියි. ඊළඟට ඔබ වැඩ කරනවා සක්කාය දිට්ඨියට විරුද්ධව. මෙයාව කොයි වෙලාවෙද මෙතනින් පළවා හැරගන්නේ? දුරු කරලා දාන්නේ කොයි වෙලාවෙද කියලා කල්පනා කරනවා. සක්කාය දිට්ඨිය විසින් විඳින විඳවන දුක් විඳින ශක්ති ධාරාව ඔබගෙන් දුරු කිරීම ඔබගේම වගකීමක්. ඒ අතහැර දැමීම, ඒ නිදහස් කර දැමීම ඔබගේම වගකීමක්. ඔබගේ මමත්වයට සැනසීම හඳුනාගත නොහැකිය. හේතුව මමත්වය දුකක් වන බැවිනි. පෙනුතුනි මේ මමත්වයට සැනසීම හඳුනාගත නොහැකිය. දැන් අපි ජීවිතේම ඔය එක එක භාවනාවල් කරන්නේ, ගවේෂණේ කරන්නේ මමත්වයේ තියාගෙන නම්. මමත්වයේ තුලින් නම් මේ දේ හඳුනාගන්න මෙන්න උපදේශයක් දෙනවා. කවමදාකවත් මමත්වයට සැනසීම හොයාගන්න බෑ. දැන් මේ මමත්වෙන් දුවගෙන යන මිනිස්සුනේ ඉන්නේ සැනසීම හොයාගෙන. හොයාගත්ත කෙනෙක් ඉන්නවද මේ සමාජේ? ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, පෝසත් කෙනෙක්, ධනවත් කෙනෙක් ඉන්නවද? හොයාගත්ත කෙනෙක් නෑනේ. එහෙනම් මේ වදන හරි. මේක තියෙන සදහම් මල් කියන ග්‍රන්ථේ මමත්වයට සැනසීම සොයාගතිය නොහැකිය. හේතුව මමත්වයට සැනසීම සොයාගත නොහැකිය. එතකොට හේතුව මොකද්ද? හේතුව තමයි පින්නතුනේ මමත්වය දුකක් වන බැවිනි. ඒ කියන්නේ මමත්වය කියන්නේම දුකක්. තේරුණානේ? මමත්වය කියන්නේම දුක් උපදින තැනක්, දුක් හැදෙන තැනක් නම් මමත්වයට පුළුවන්ද සැනසීම හොයාගන්න? ඒක හරි ගැඹුරක් තියෙනවා. ඒක හරියට වෙනුතුනේ උදාහරණයක් දැක්කොත් එහෙම අන්ධයෙක් යනවා ලස්සන ලෝකයක් හොයාගෙන. දැන් අන්ධයෙකුට පුළුවන්ද ලස්සන ලෝකයක් දකින්න? ලස්සන පරිසරයක් හොයාගන්න පරිසරයක් දකින්න බෑනේ අන්ධ කෙනෙකුට. බෑ, දකින්න බෑ. ආන් ඒ වගේ තමයි. එතකොට දුකක් විසින් සොයනවා මොකද්ද? සැනසීම. තේරුණාද ඒ කාරණේ? දුකක් විසින් සොයනවා සැනසීම. ඒක සැනසීම හොයන්නේ කවුද? මේ හොයන්නේ දුකමයි. මේ සෙවීම තුළම සොයන කෙනා ළඟම එතන එතනම දුක පවතිනවා කියලා තේරුම් කරගන්න ඕන. මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කරන දේවල් මේවා හරියට ඔළුවේ සම්මා දිට්ඨික බවට පත් වුනොත් පමණයි, සම්මා සංකප්ප බවට පත් වුනොත් පමණයි සක්කාය දිට්ඨිය මෙතනින් ගිල්ලෙන්නේ. ඒකයි මේ කියලා දෙන්නේ. ඔබගේ මමත්වයට සැනසීම හඳුනාගත නොහැකිය. හේතුව මමත්වයම දුකක් වන බැවිනි. මමත්වයම දුකක් වන බැවිනි. මමත්වයට සැනසීම හොයාගන්න බෑ. ඔබේට ජීවිතේට අහිමි කරුණු කාරණා දෙකයි තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම සියල්ලම ඔබට හිමි. නිකම් මේ අපරාධි මේ හැමදේම වැඩන්නේ වැඩන්නේ කී කී දුවන්නේ. කරුණු දෙකයි ඔබට අහිමිව තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම ඔබට හිමි. දැනගන්න කැමති ඇද නේද? හිමි ටික දැනගන්නද කැමති ඉස්සල්ලා, අහිමි දෙක දැනගන්නද කැමති? ඈ, මොකක් දැනගන්නද කැමති ඉස්සල්ලා? එතකොට අහිමි දෙක දැනගත්තා නම් ඇති අනිත් ටික ඊළඟට කොහොම හිමි කියලා හිතාගන්න පුළුවන් නේ. ඔව්, අහිමි දෙකයි තියෙන්නේ. ඔබගේ ජීවිතයට අහිමි වූ කරුණු දෙකකේ මේ දෙක විතරයි අහිමි. අනිත් ඔක්කොම ඔබට ඇත්තටම හිමි. ඔබගේ ජීවිතයට අහිමි වූ කරුණු දෙකකි. මම හා මාගේ යන දේවල් පමණි. මම කියන්නා වූ කරුණයි මාගේ කියන්නා වූ කරුණු දෙක, ඒ කාරණා දෙක විතරයි ඔබට අහිමි. ජීවිතේ හිමි කියලා හිතන් ඉන්නේ නේද? මම කියන කෙනාම හිමි කියලා හිතන් ඉන්නු මාගේ කියන දේවල් හිමි කියලා. දැන් මෙතෙන්දි කියලා දෙන ඔබට කරුණු දෙකයි ලෝකේ අහිමි වෙලා තියෙන්නේ. මම හා මාගේ කියන දේවල් පමණයි ඔබට අහිමි. අනිත් සියල්ලම ඔබට හිමි. දැන් ආර්ය ශ්‍රාවකය කියන්නේ අන්න එහෙම කෙනෙක්. මම හා මාගේ කියන දෙක අයින් කරලා දාලා අනිත් හැම දෙයක් එක්කම සතුටින් ජීවත් වෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ හැපිනස් එකේ තියෙන රහස. හරිද? දැන් ඔගේ මුලින් තෝරගත්තද ප්‍රශ්නේ? තේරුම් ගත්තද? මම හා මාගේ කියන මෙන්න මේ කරුණ දෙක පමණයි ඔබට අහිමි. අහිමිව පවතින්නේ අනිත් සියල්ල මේ. පිනතුනි ආර්ය ශ්‍රාවකයාට මම හා මාගේ කියනා වූ කරුණ දෙක අහිමි බව තේරුම් අරන් ඒ දෙක අත්හැර දාලා අනිත් සියල්ලත් එක්ක සතුටෙන් ජීවත් වෙනවා. පුතජනයා අනිත් සියල්ලම අතහැර දාලා මම හා මාගේ කියන කරුණ දෙකත් එක්ක අහිමි වූම කරුණ දෙකත් එක්ක ඔහු ජීවත් වෙනවා. දැන් ඔය මම කියලා කොච්චර කතා කළත් අපි මිනිස්සුයෙකුට කිව්වොත් ඔය ඔබ මම කියන්නේ කාටද කියලා පෙන්වන්න කිව්වොත් ඔබ මොකද්ද පෙන්වන්නේ? පඬිතේ කැටියට උත්තරයක් දෙන්න ඕන, මොඩේක් වගේ උත්තර දෙන්න බෑ. ඈ ඒ දෙන උත්තරේ යථාර්ථවාදී වෙන්න ඕන, ගැඹුරක් තියෙන්න ඕන, අර්ථ සම්පන්න වෙන්න ඕන. තේරුණා නේද? දිගපල්ලක් තියෙන්න ඕන. ඈ දැන් ওই මම කියලා කෑ ගැහුවට මොනවද දෙන්න පුළුවන් උත්තරේ? මම කියලා පෙන්වන්න පුළුවන් උත්තරේ මොකද්ද? අපේ මේ මස් ශරීරය පෙන්වන්නද මම කියලා? ඇට ශරීරය පෙන්වන්නද මම කියලා? නහරවැල් ඇට කූඩු පෙන්වන්නද? පරම්පරාවෙන් ආපු නම පෙන්වන්නද මම කියලා? මගේ කියලා බිනතුනේ අපි මොනවද? මහ පොළොවෙන් ගෙවල් දොරවල් පෙන්වන්නද? ප්‍රාදේශීය සභාවෙන් ඕකට කොළ කෑල්ලක් හම්බුණා මිසක් කිසිම මිනිස්සෙකුට මහ පොළොවෙන් ඉඩම් දීලා නැහැ. සියලු දෙනාටම තියෙන්නේ ප්‍රාදේශීය සභා අයිතියක් විතරයි. ඇත්තද නැත්තද? මහ පොළොවෙන් මටවත් ඔබටවත් කිසිම ආගමකයකටවත් කිසිම ජාතිකයකටවත් රටක්වත් ඉඩමක්වත් දීලා නැහැ. මේ ලෝකේ ඉන්න ගොන්තහාදියෝ, එහෙම කියන්න හොඳ නැති වචන යුනාට කියන්න ඕන. ඒ ගොන්තහාදියෝ හිතන් ඉනෝ මේක අපේ ශ්‍රී ලංකාව, මේක අපේ පකිස්තානෙ, මේක අපේ ඉන්දියාව, මේක මගේ මව් රට, මේකේ මැරෙනවා, වැළලෙනවා කියලා නේ හිතන් ඉන්නවා. ඉන්දියානුවෝ එහෙම හිතන් ඉන්නේ අහස තමන්ගේ වහලයි, පොළව තමන්ගේ ගේ බිමයි කියලා. ඕන තැනක කැත කරන ඕන තැනක නිදා ගන්නවා. ඒකනේ මිනිස්සු හැමතැනම කැත කරන්නේ, හැමතැනම ගහක් පල්ලේ වුණත්, වාහනයක් පල්ලේ වුණත්, ගෝලි කැල්ලක් දාගත්තා නිදාගත්තා. ආයි නැගිට්ටනම වටපිට බැලුවා, කොයි බහිර තැනක් තියෙනවද? එතන තමයි යාගේ වැසිකිළිය, ගැසිකිළිය. ආයි වතුර වලක් තියෙනවනම් ඒක තමයි යාගේ ඥාන තටාකේ. ඊළඟට හැමෝම මේ මගේ රට, මේ මගේ ජාතිය, මේ මගේ කියලා මේකට කියන්නේ පිස්සුවක්. කාටවත් මේ ලෝකෙ මේ මහ පොළොව දීලා නැහැ. කිසි කෙනෙකුට දීලා නැහැ පින්නතුනේ. මට දීලත් නැහැ, ඔබට දීලත් නැහැ. දැන් ඔබලා දකිනවා නම් මේක හාමුදුරන්ගේ පන්සල කියලා වැරදි. මං අරගෙන නැහැ එහෙම. මං හිතනවා නම් අර ඔයගොල්ලන්ගේ ගෙදර කියලා, ඒත් වැරදි. ඕලන්ට ගෙවල් මහ පොළොවෙන් දීලා නැහැ. ඔය ප්‍රාදේශීය සභාව කොළ කෑල්ල තියෙන, ඔය කොළ කෑල්ලේ අස්සන් එහෙ මෙහෙ පිච්ච ගමන් අයිතිය එහෙ මෙහෙ යනවා. ඒකනේ ඇත්ත කතාව නේ. ඕකේ සලකුණක් අත්තනක් දාපු ගමන් ඒ අයිතිය හරයට යනවා, මෙයාට යනවා, මෙයාට යනවා. එච්චරයි. මහ පොළොවෙන් කාටවත් දෙන්න බෑ. මහ පොළොව ඉඩම් දුන්නේ නැහැ අපිට. කිසිම කෙනෙකුට දුන්නේ නැහැ. රජයට දුන්නෙත් නැහැ. අපිට දුන්නෙත් නැහැ. රජයක් කියන්නේ කවුද ඉතින්? අපි අපේ මේකතු වෙලා අනපනක් ටිකක් හදාගෙන ඒකට ගරු කරන එකටනේ. ඉතින් සක්කාය කියන්නේත් ඕකම තමයි. ඈ අපිම සකස් කළා, අපිම බැඳෙනවා. හරියට වෙනතුනේ අපිම චිත්‍රයක් ඇඳලා අපි මේ චිත්‍රය ආස්වාදනය කරනවා වගේ. තේනවා නේද? දැන් දින්ඩ ටිකක් තියෙනවා, කොලයක් තියෙනවා. ලස්සන ස්ත්‍රී රූපයක් හෝ ලස්සන පුරුෂ රූපයක් හෝ දැන් මේකේ අඳින්න පුළුවන්. කොච්චර හොඳට අඳින්න පුළුවන්ද කියනවනම් යාට හොඳ හැඟීමක් ඇති වෙන විදියට, ආශාදනයක් ඇති වෙන විදියට ඒක අඳින්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සුන්ට ඒක තුලින් හැඟීමක් ඇති වෙනවා. ඒක තුලින් ආශාදනයක් ඇති වෙනවද නැද්ද? ඇදී නැහැ. ඇඳපු චිත්‍රයක්. අපි දකිනවා මේ උදේ තිබුණු මේ හිස්කොලේ හිස් තින්ද ටිකයි අරගෙන චිත්‍ර ශිල්පියෙක් ගෙන්වාගෙන මම කිව්වා ලස්සන මේකේ චිත්‍රයක් අඳින්න. පුරුෂ රූපයක් අඳින්න, ස්ත්‍රී රූපයක් අඳින්න, මේ වගේ රූපයක් අඳින්න කියලා. ඉතින් ඒක තමයි ආශාදනය කරගන්න. ඉතින් ඒක තමයි සක්කාය ස්වභාවය. අපේම විඳිල්ල කවුද අඳින්නේ? අපිමයි. අපිම හැඩයක් අපිට ඇඳගෙන තියෙනවා. අපේම හැඩේ අපිම බලමින් එක්ක විඳිනෝ එක්ක විඳවනෝ. මේ කතාවේ මොකක් හරි අඩුවක් තියෙනවා නම් කියන්න. අපේම චිත්‍රයක් අපිම ඇඳගෙන අපිම ඒක විඳවනවා, එක විඳවනවා, විඳිනවා විඳවනවා. විඳින චිත්‍රත් හදාගන්නේ අපිමයි, විඳවන චිත්‍ර හදාගන්නේ අපිමයි. දැන් බලන්න තමන් පිළිබඳව තියෙන චිත්‍රය මෙතන ඉන්න ප්‍රමාණයේ යම් ප්‍රමාණයක්ද? ඒ ප්‍රමාණයට හැමෝටම එකයිද? නෑනේ. තමා පිළිබඳව ඇඳගත් චිත්‍රය තමන්ට සාපේක්ෂව වෙනස්. සමහර අය හුදකලාව සෞම්‍යතාවය වින්දනය කරන අය. අර ගති වශයෙන් බෙදෙනවා කියන්නේ අන්න ඒක. තමන්ගේ චිත්‍රයට අනුව ද්වේෂය විඳ දරා ගන්න කැමති අය ඉන්නවා. ද්වේෂය විඳ දරා ගන්න කැමති කොල්ලෝ එහෙම හරි මෙහි ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ඇඳගෙන තියෙන හැමතිස්සෙම පපුවේ කොටියෝ ඉන්නවා, රිල් යක්කෝ ඉන්නවා, රාක්ෂයෝ ඉන්නවා, මකුරෝ ඉන්නවා. යාට ද්වේෂයම තමයි ආශාදනය කරන්න ඕන. ඊට පස්සේ තවත් අය ඉන්නෝ රාගයේ වගේ දේවල් සිතුවිලි වින්දනය කරන්න කැමති. ඒගොල්ලෝ කාන්තා රූප ඒවා මේවා ඇඳතන හැමතැනම ගා ගන්නවා. ඒකට ඒක බලමින් ඒ මිනිස්සයාව පච්ච කොටාගෙන හරි චිත්‍ර ඇඳගෙන හරි ගහගෙන හරි ඒක විඳිනවා. ඈ එක එක දේවල් පින්නතුනේ එක එක විදියට තමයි මේ මිනිස්සයාගේ ජීවිතේ වින්දනය කරන්න හදාගන්නේ. මේ තමයි සක්කාය ස්වභාවය. මොනවා වුණත් ඒ தත්වයට කියන්නේ සක්කාය දිට්ඨියේ ස්වභාවය. හැඩය වෙනස්, හැබැයි සක්කාය දිට්ඨික ස්වභාවය. දැන් මෙතන කොච්චර හරි පිරිසක් ඉන්නවනම් ඒ පිරිසගේ වෙනස් වූ ස්වභාවයන් තියෙනවා. හැබැයි තිබුණට සක්කාය ස්වභාවයකට තමයි ඒ සියල්ල එකතු වෙන්නේ. මේක හොඳට නුවණින් තේරුම් කරගන්නකොට මේක සකස් කරන එක දුරු කරනවා. සකස් වෙන්න ඉඩ තියන්නේ නැහැ. සකස් වීම අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා හිතනවා. මේ සකස් වීම මෝඩකම හේතුවෙන්, අනවබෝධයේ හේතුවෙන් සිදුවන්නා දෙයක් කියලා යා දකිනකොටම අවදිය සිද්ධ වෙනවා. සම්මා සතිය පහළ වෙනවා. සම්මා සතිය පහළ වෙනකොටම අර සකස් වීම දුර වෙලා යනවා. සකස් වෙන්න ඉඩක් නැති වෙනකොට පින්නතුනේ සමබරතාවයේ බිඳිනවා. අන්න මුළු පද්ධතියම කඩාගෙන වැටෙනවා වගේ, පාලමක් කඩාගෙන වැටෙනවා වගේ සමබරතාවයේ බිඳිලා අර සක්කාය කියන ස්වરૂපය තමයි තුල තියෙන පාලම බිඳිලා යනවා. ඊට පස්සේ උපදිනවා මිනිස්සෙක්. සක්කාය තියෙන ස්වභාවය බිඳුනට පස්සේ උපදිනව මිනිස්සෙක්, ස්වභාවික මිනිස්සෙක්. කවුද උපදින්නේ? ස්වභාවික මිනිස්සයා උපදිනව. අන්න කියන එකට සම්මා දිට්ඨික පුජ්‍යලය. පිරිසිදු ඇහක් පහළ වෙනවා. ඒ ඇහෙන් පිරිසිදුව බලනවා. සම්මා දිට්ඨික ඇහැ කියන්නේ පිරිසිදු යහපත් දැකීම කියන්නේ ඒකනේ පින්නතුනි. ඒ ඇහැ පිරිසිදු, ඒ ඇහි ස්ත්‍රියක් නැහැ, ඒ ඇහි පුරුෂයෙක් නැහැ. ඒ ඇහි ගති නැහැ. ඒ ඇහි තණ්හා මාන දිට්ඨි අවිද්‍යාවල් නැහැ පින්නතුනි. අන්න ඒකද ඒ නිසා කියනවා ඒක පිරිසිදු ඇහැ. චක්කුං උදපාදී ඇහැ ඉපදුනා. පිරිසිදු ඇහැකින් මේ ලෝකෙ දකින්නවා නම් මේ ලෝකෙ හරිම ලස්සනයි. පුජ්‍යල ඇහැකින් කොටු වෙලා බලන්දි බලන්න පුජ්‍යලේ හැටියට විඳින දුක. මවෙක් හැටියට කොටු වෙච්ච කෙනා මවෙක් හැටියට දුක් විඳිනවා. පියෙක් හැටියට කොටු වෙච්ච කෙනා පියෙක් හැටියට දුක් විඳිනවා. යෞවනයේ හැටියට කොටු වෙච්ච කෙනා යෞවනයේ හැටියට දුක් විඳිනවා. දේශපාලඥයේ හැටියට කොටු වෙච්ච කෙනා දේශපාලඥයේ හැටියට දුක් විඳිනවා. ධනවතෙක් හැටියට කොටු වෙච්ච කෙනා ධනවතෙක් හැටියට දුක් විඳිනවා. උගතෙක් හැටියට කොටු වෙච්ච කෙනා උගතෙක් හැටියට දුක් විඳිනවා. ඔයගොල්ලෝ දන්නේ නැහැ උගතෙක් විඳින දුක මොන තරම්ද කියලා. දැනුම කියන්නේ පීඩාකාරී දෙයක්. දැනුම දරාගෙන දෘෂ්ටි දරාගෙන මතවාද සංකල්පවල හැප්පීගෙන තමන්ගේ පඬිතකම රැකගන්න, තානාන්තරේ රැපගන්න, රැකගන්න පුදුම වෙර මහන්සියක් දරනවා. වෛද්‍යවරේ කැඩීර කොටු වුණොත් එයා වෛද්‍යවරේ කැඩීර දුක් විඳිනවා. ඒ වෛද්‍ය తත්වය රැකගන්න, ඒ ස්වභාවය රැකගන්න, ඒ ලක්ෂණය රැකගන්න, ඒ ඇක්ෂන් රැකගන්න පුදුම දුකක් විඳින සිද්ධ වෙනවා. හාමුදුරු කෙනෙක් කැඩීර කොටු වුණොත් ඒ කොටු වීමේ දුකත් ඒත් ඒ වගේම තමයි වෙනතුනේ. උන්වහන්සේගේ తත්වය රැකගන්න, ගරුත්වය රැකගන්න, ආකල්පය රැකගන්න, සංස්කෘතිය රැකගන්න එයා ඒ තුල මාර දුකක් විශාල දුකක් විඳින්න සිද්ධ වෙනවද නැද්ද? අපෝයෝ. අර එක මිනිස්සෙක් කියනවා එයා මේ රංගන කටයුත්තක් සඳහා සුළු කාලයකට සිවුරක් දාගත්තා. එයා කියනවා ඒ කාලෙදි මට ඒ වෙලාවෙදි මට දැනුණලු මේ ඩිංගට මම කොච්චර මේකේ වගකීමක් කොටු වීමක් සිද්ධ වෙනවද? දැන් රංගන කටයුත්තකට වුණත් මම මේ සිවුර දාගෙන ඉන්න වෙලාවේ අඳුම තරම නිදහසේ ගිහලා මට සිගරට් එකක්වත් බොන්න බෑ නේද කියලා කල්පනා කළාලු. ඈ ඒ මනුස්සයා කිව්වලු ඒක ඇතුලේ මොනතරම් හිරකමක් තියෙනවද කියලා දැනුනේ මට ඒ දා කිව්වලු. තේනා නේද? ඒ ඩිංගට හරිය යාට බෑ අර වෙනදා වගේ අතපය විසි කරලා ඇවිදින්න සිගරට් එකක් බොන්න අසංවර ලෙස වාඩි වෙන්න එහෙම බෑ. කණුවක් පාලමක් උඩ බෝක්කුවක් උඩ ගිහින් වාඩි වෙන්න බෑ කියන පුදුම හිරවීමක්ලු. වාඩි වෙන්න තැනක් දැක්කට වාඩි වෙන්න හිතෙන්නේ නැහැ. දැන් සිවුරක් දාගෙන ඉන්නේ එහෙම වාඩි වුණාම හරි කැතයි. එහෙමනම් ඒ විදියට කොටු වුණොත් පින්නතුනේ ඕනම දෙයක කොටු වුණාට පස්සේ අර ආධ්‍යාත්මික වශයෙන් ඒ කොටු වීම නිසා විඳවන. දැන් බලන්න ඔබ කෙනෙක් හැටියට, දුවෙක් හැටියට, එහෙම නැත්නම් මවක් හැටියට, යම් කිසි වගකීම් යුක්තක් හැටියට මානසිකව කොටුවීමක්, හිරවීමක් තියෙනවද නැද්ද? තියෙනනේ. හැමෝටම තියෙනවා. ඒ කොටුවීම ඇතුලේ ඔබේ කොටුවීමේ ස්වરૂපය අනුව ඔබ විඳවීමක් ඔබට තියෙනවා. ඒ විඳීම, ඒ විඳවීම තමයි සක්කාය දිට්ඨිය. දැන් මගෙන් අහන්න එපා කවුරු වෙන්නද කියන්නේ ඔබ වහන්සේ කියලා. මම කියන්නේ කවුරුත් වෙන්න එපා කියලා. තේරෙන නේද? එහෙනම් කියන්නේ දැන් එහෙම නොවුනොත් එයාව අයින් කරාට පස්සේ අපි කවුද වෙන්නේ? කවුරුත් වෙන්නේ නැහැ. එයාව අයින් වුණාට පස්සේ මෙතන කවුරුත් වෙන්නේ නැතුව ඉන්නවා. කවුරුත් වෙන්නේ නැතුව ඉන්නකොට ඒක හරි නෑනේ. මොක හරි නැද්ද? කොච්චර හොඳයිද? එතකොට අපි ඔක්කොම එකයි වගේ දැනෙනවා. එක සමානයි වගේ දැනෙනවා. මුළු ලෝකෙම අයිති වගේ දැනෙනවා. මුළු විශ්වෙම අයිති වගේ දැනෙනවා. එයාට ලබන්න ජයග්‍රහණයක්වත්, පරාද වෙන්න පරාදයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ජය පරාජය දිනූ කෙනා කියලා එයාට කියනවා. ලබන්න ජයග්‍රහණයක්වත් පරාද වෙන්න පරාජයක්වත් ලෝකේ නැත්තම් එයා සතුටෙන්ද දුකෙන්ද ඉන්නේ? එයා ඒකාන්තයෙන් සතුටෙන් ඉන්නේ. පුතජ්ජනයාට හැමතිස්සෙම ජය ලබන්න ජයග්‍රහණ තියෙනවා, පරාද වෙන්න පරාද ගොඩක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයෙකුට ඇති වෙන්න දෙයක්වත් නැහැ, නැති වෙන්න දෙයක්වත් නැහැ. ඒකයි අර අදහස් කරන්නේ. පරාද වෙන්න තැනක් නැහැ. ජයග්‍රහණ ලබන්න තැනක් නැහැ. නැත්තම් ඉතින් දුක් විඳිනවා. නේද? දැන් ඔබතුමාට නේද ජයග්‍රහණයන් කොච්චර දිනනවද හිතේ නේ? ඊළඟට බයක් තියෙනවා. පරාජයන් දහස් ගාණක් තියෙනවා. මෙහෙම වුණොත්, මෙහෙම වුණොත්, මෙහෙම වුණොත්, මෙහෙම වුණොත් පරාදයි. ඒවට පරාදයි. ඒකනේ බුදුවරු ජයග්‍රහණත් සෑහෙන්න ලැබෙනවා. ඒ කියන්නේ මල් වලින් සුවඳ දූපයෙන් මල් වියන් වලින් මල් පාවඩ වලින් ජයග්‍රහණත් ලැබෙනවා. ඒ වගේම අනිත් පැත්තේ නින්දා අපහාස අපකීර්ති ඒවත් ලැබෙනවා. ලැබුවට උන්වහන්සේලා මේ දෙකම ගන්නේ නෑ. මේ දෙකම මනසට එන්නේ නෑ. බාහිරයිට පේනවා උන්වහන්සේලා නින්දා ගොඩක් ලැබුවා කියලා. ප්‍රශංසා ගොඩක් ලැබුවා කියලා. ලාභ සත්කාර ගොඩක් ලැබුවා කියලා. අලාභ ගොඩක් වුණා කියලා නෑ. අලාභ වෙන්නෙත් නෑ උන්වහන්සේලාට, ලාභ වෙන්නෙත් නෑ. මොකද විශ්වයක් අයිති කෙනෙකුට ලැබෙන්න දෙයක් නොලැබෙන්න දෙයක් කියලා බෙදන්න විදියක් නෑ. මේ ස්වභාව දහමේ එක්තරා කොටසක් තමන්ගේ කරගන්නේ නැතුව ආධ්‍යාත්මික වශයෙන් මානසික වශයෙන් සියල්ල තමන්ගේ කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ පටු ඇහැ නැති වෙච්ච ගමන්, පටු සංකල්ප නැති වෙච්ච ගමන් ඉස්සර වෙන තුනේ මම කියන ස්වરૂපය මා තුල ඇඳගෙන ඉද්දි මට මතකයි මම යවුනේ කාලේ හැටියට හරියට ඇඳුම ගැන සැලකිලිමත් වෙනවා. මොකද මම ඇඳුම ඇඳලා දෙන්නේ මට ඒක නිසා කොණ්ඩේ ගැන හරිය සැලකිලිමත් වෙනවා. වචනයක් කතා කරද්දී හරිය සැලකිලිමත් වෙනවා. ඇයි මට ඩැමේජ් එකක් වෙයි කියලා. දැන් නම් ඉතින් වචන ගැන හිම සැලකිල්ලක් නැහැ. ඔය එන එක ඕස් ගාලා ඉතින් වක්කඩෙන් වගේ යනවා. ආයෙයක් නැහැ. ඉතින් ඒ වචනෙන් සමහර කට්ටිය ඕන තරහ වෙලා තියෙනවා, සමහර කට්ටිය මිතුරු වෙලා තියෙනවා, සමහර කට්ටිය එක එක විදියයි. ලංකාවේ කොහොමත් එහෙමනේ, එක වචනයක් හැමෝටම දිරවන්නේ නැනේ නේ. ඈ රතු පැත්තට කතා කරොත් රතු පැත්තේ කට්ටිය යාළු වෙනවා, කොළ පැත්තේ අය නිල් පැත්තේ අය තරහ වෙනවා. නිල් පැත්තට කතා කරොත් රතු අය තරහ වෙනවා, කොළ අය තරහ වෙනවා, නිල් අය යාළු වෙනවා. ඉතින් ඒ නිසා සමානුපාතිකව බැලුවොත් එහෙම එක වචනයක්වත් හැමෝටම දිරවන්නේ නැහැ, යහපත් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. තේරුණා නේද? මිත්‍යා දෘෂ්ටියේ කොච්චර බලපරතර භාවයක් තියෙනවද කියනවනම් ලංකාවේ මිනිස්සු හොඳ දේශපාලඥයෝ ඉන්නවා කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටියේ බරපතලකම කොච්චරද කියනවනම් ඒගොල්ලෝ ලංකාවේ හොඳ දේශපාලඥයෝ කියලා ඉන්නවා කියලා හිතනවා. ඒක හරියට අර කුකුල්ල ගන්නේ නැති නරි ඉන්නවා කියලා හිතනවා වගේ වැඩක්. තේරුණා නේද? ඒගොල්ලෝ අකමැත්තෙන් හරි ඒක තේරුම් කරගන්න පාට මොකක් වුණත් පාටේ තේ එක එක කාලෙට මාරු කරගන්න ඕනේ නේ. අපි කොළ වුණා, නිල් වුණා, රතු වුණා, ආයි රතු වෙනවා, ආයි රතු නිල් වෙනවා. ඔහොම වෙලා කොයිලක් හරි නිල්ම වෙලා තියේ. ඔය විදියට ගියලා. ඉතින් ඒ නිසා ඕක තමයි වැඩේ. ඈ කුකුල්ල ගන්න නැති නරි ඉන්නවා වගේ හරියට හොඳ දේශපාලඥයෙක් ඉන්නවා කියලා හිතීම තේරෙන්නේ. කුකුල්ල ගන්න නැති නරි ඉන්නවා කියලා හිතනවා වගේ වැඩක්. වෙනම ක්‍රමයක් තියෙනවා රටක් හදනවා නම්, රටක් හදන්න වෙනම ක්‍රමයක් තියෙනවා. රටකට රජයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්ථාවර නොවනස් වෙන යම්කිසි සභාවක් හරි රටක පවතින්න ඕන. නැත්නම් රටක් හදන්න බෑ. එන එක කනවා. එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් මේ රට අල්ල ගන්නවත් අදින්ම අර කොහේ හරි එන බලහත්කාරයෙන් තියාගෙන ඉන්න වගේ රටක් තදින්ම ඒකාධිපති භාවයක් දිගටම අරගෙන යනවා. ඒවා එක්තරා පැත්තක් සපයි කියලා පේනවා, එක්තරා පැත්තක් දුකයි කියලා පේනවා. ඒ නිසා මේ ලෝකේ දෙයක් නැහැ. මේ තියෙන தත්ත්වේ සපයි. මේ තියෙන විදිය සපයි. මේ තියෙන විදිය හොඳයි. එහෙම හිතන්න පුරුදු වෙන්න ඕන. මේ තියෙන தත්ත්වේ දියුණුවයි. මේ තියෙන தත්ත්වේ සාර්ථකයි. මේ තියෙන ආත්මය මේ මොහොත දියුණුවයි සාර්ථකයි. මේ තියෙන ආත්මේ මේ තියෙන தත්ත්වේ දුප්පත් කියලා හිතනවනම් ඒක තමයි යාගේ තියෙන ලොකුම දුර්වලකම. ආර්ය ශ්‍රාවකයාගේ තියෙන ලොකුම පෝසත්කම තමයි ගහක් යටට වෙලා ඉඳගෙන යා පෝසත් කියලා හිතනවා. යා පෝසතෙක් වගේ දකින්න ලෝකය. ඒකයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. තේරුණාද? ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රේෂ්ඨත්වයේ ගහක් මුල ඉඳගෙන තමන් පොසත් දැන් මං ගිහිල්ලා කොහේ හරි ගහක් වැඩි උනායි කියලා මම ගහක් යට හරි පොසත් ඇයි ධර්මයේ තියෙනවා දර්ශනයේ තියෙනවා මං ගහක් යට හරි බර ටිකක් කියන පටන් ගත්තොත් ඒකෙන් නිවන මිනිස්සු ඒ ගහ යටත් ලස්සන පන්සලක් ගහලා දෙනවා කාලයක් යනකොට එනිසා ප්‍රඥා ධනිය තමන් ළඟ තියෙනවා නම් තමන් දුප්පත් නෙමෙයි ආර්ය ධනිය ඔබ ළඟ තියෙනවා නම් ඔබ දුප්පත් නෙමෙයි එනිසා බුදු කෙනෙක් බලන්න එයාගේ පෝසත්කම ආර්ය ධනිය ප්‍රඥා ධනිය හිරියොත්ප්ප ධනයෙන් තමයි ධනවත් බව බලන්නේ දැන් ඔබ කවුද හැඟීමෙන් දැනීමෙන් දැන් ඔබ කවුද උත්තරයක් දෙන්න බලන්න ඔබතුමාට මොකද හිතෙන්නේ හා එක එක වෙලාවට එක එක දේවල් දන්නවා ඔව් ඒක ඇත්ත එක එක වෙලාවට දවසේ දෙයියෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා යකෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා පෙරේතෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා මේ සුනගෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා නරියෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා සිංහෙක් වෙලා වෙන්න වෙලාවල් තියෙනවා බූරුවෙක් වෙලා ඉන්න වෙලාවල් තියෙනවා ඉතින් එක එක වෙලාවට එක එක වෙලා එක එක විදියයි ඒ කියන්නේ ඔබ ඔබ සියලු දෙනාම යම් කිසි කෙනෙක් වෙලා ඉන්නවද ඒ කෙනෙක් වෙලා ඉන්නකොට තමයි කෙනා මාරු වෙන්නේ ඔබට කිසිවෙක් නොවි ඉන්න පුළුවන් නම් ඔබ මාරු වෙන්නේ නැහැ තේරුණානේ ඔබට කිසිවෙක් නොවි සිටිය හැකි නම් ඔබ මාරු වෙන්නේ නැහැ ආස නැද්ද කිසිවෙක් නොවි ඉන්න කිසිවෙක් නොවන තැනට එන්න ආස නැද්ද මම මේ මං ආවනේ කිසිවෙක් නොවන තැනට මං ආවා හරි ෂෝක් රජවරු ආවා ඉස්සර රජෙක් වෙලා හිටියා ඒ රජතුමා පස්සේ කිසිවෙක් නොවන තැනට ආවා කිසිවෙක් නොවන තැනට ඇවිල්ලා අහෝ සපතක් කියලා උදානෙක ප්‍රකාශ කරනවා මොකද්ද මේ සපත කිසිවෙක් නොවීම සීක් නොවීම ඉස්සර මම රජෙක් වෙලා හිටියා පුදුම දුකක් හරෙන් ගහන්න එනවා මෙහෙන් ගහන්න එනවා හරේ ආර්ථික ප්‍රශ්න මෙහි වැරදිකාරයෝ ගෙනල්ලා හරේ දඬුවම් දෙන්න ඕන හරේ ප්‍රශ්න මේ ප්‍රශ්න මාලිගාවේ ප්‍රශ්න සංවර්ධන ප්‍රශ්න ඔක්කොම දෙනවා රජෙක් වීමේ දුක පීඩාව කේන්ති ගන්න වෙනවා දැන් මං කිසිවෙක් නෙමෙයි මම මගේ ප්‍රශ්නේ විසඳගෙන මම සාන්තව වැඩ ඉන්නවා දැන් ඔයත්තන්ට ඉතින් ඒ ක්‍රමේ කිව්වහම ඔයත් හිතනවා අපේ පක්ෂයට බැන්නා අපේ ආගමට බැන්නා අපේ සංස්කෘතියට බැන්නා අපේ සංකල්පයට ඔය හාමුදුරුවෝ බැන්නා කියලා නෑ මේ ඔබ කිසිවෙක් නොකරන්නයි අපිට අවශ්‍ය කිසිවෙක් කියන ස්වභාවයෙන් ගලවල ගන්නයි අවශ්‍ය මට ඕනේ නැහැ ඔය ඇත්තෝ නිල් පාට කරන්න ඕනත් නැහැ රතු පාට කරන්නත් ඕනේ නැහැ දම් පාට කරන්න ඕනත් නැහැ මොන පාටක් කරන්න ඕනත් නැහැ මට අර සංස්කෘතිය තියන්න ඕනත් නැහැ මේ සංස්කෘතිය තියන්නත් ඕනේ නැහැ අරක හරි කියන්න ඕනත් නැහැ මේක වැරදි කියන්න ඕනත් නැහැ මේක වැරදි ඒක හරි කියන්න ඕනත් නැහැ මොකද්ද මට ඕන ඔබ කිසිවෙක් නොකරන්න එච්චරයි මගේ අවශ්‍යතාවයේ එච්චරයි ඇයි ඒ කිසිවෙක් නොකරන්නේ ඔබට අවශ්‍ය කරන්නේ සැනසිලිදායක ජීවිතයක් නම් ඔබ කිසිවෙක් නොවිය යුතුමයි. කිසිවෙක් වුණොත් ඔබ උස් කෙනෙක් වෙන්න යන්නත් එපා. ආධිපත්‍යකාරයෙක් වෙන්න යන්නත් එපා. දැන් මම මේ පන්සලේ වැඩ ඉන්නේ මන් දන්නේ නැහැ මම පොඩි හාමුදුරුවද දන්නේ නැහැ ලොකු හාමුදුරුවද දන්නේ නැහැ අයිතිකාරයද දන්නේ නැහැ නැටි කේද දන්නේ නැහැ කාටයිද දන්නේ නැහැ මං කවුද කියලා මන් දන්නේ නැහැ. මට වැඩක් නැහැ මම ඔක්කොම අතහැරලා ඉන්නේ. අල්ලගන්න කෙනෙකුට ඇවිල්ලා වුණා අල්ලගෙන ඉන්න පුළුවන්. ඉතින් මනසින් අල්ලගෙන ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම අතහැරලා තින්නේ. බලන්න මේ ඥානියට ඒ தത്വයට ඔබේ මොලේ හැදිලා තියෙනවද ඔබේ මනස හැදිලා තියෙනවද කියලා බලන්න. ඔබේ ගේ දොර වට පිටාව ඔබ ගැන හිතද්දී අර ආනන්ද හඳුරු දකින්න දැක්මට හැදිලා තියෙනවද? මට මේ හැමදේම දාලා යන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ පිරදුරු. ගුවන් ටිකට් පතක් වින් කරගන්න වෙලාව විතරයි යන්නේ. එච්චරයි යන්නට ගන්න. මේ වෙ කරගත්තා නම් ගියා එච්චරයි. ආයි ලෝකේ ඉන්න තැනක ඉන්න පුළුවන්. ලංකාවේ කොහේ ආරණ්‍යයකට ගියත්, කොයි පන්සලකට ගියත් මොකද විශ්වීය ස්වභාවයේ අයිතිකාරයේ බවට පත් වෙනකොට එයාගේ එකම වින්දන ස්වභාවයක් තියෙනවා. එයාට එයාට අල්ලපු gederai තමන්ගේ gederai කියලා දෙවිදියකට විඳින්න හම්බ වෙන්නේ නැහැ. එහෙම එක එක ස්වરૂපයකට එක අහුවෙන්නේ. ඔහුටත් ඔහුගේ ගේ අයිති නැහැ, මටත් මගේ ගේ අයිති නැහැ කියන තැන තමයි ඔහුට පේන්නේ. ඔබ යන්න හරියට ගෙවල් වල වෙන් කරන තාප්පේ තියෙනනේ මගේ ඉස්සර ගිහිල්ලා එහෙම බල්ලා තියෙනවා. තාම තේරුම් ගත්තට පස්සේ ඉස්සර මේ දැන් මෙතන මේ කොටස වෙන කට්ටියට ඉතින් හරියට ආරාතරින් එනවා. මං හරියට මේ මැදට මැදට ඇවිල්ලා තාප්පේ මැද මෙහෙම මේ පැත්ත මේ මගේ ඉඩම, මේ පැත්ත අර ගොල්ලන්ගේ ඉඩම. දැන් බලන්න ඕන ෆීලිංස්. මේ පැත්ත බලනවා, මේ පැත්ත බලනවා. මේ දෙකම එක වගේ අහුවෙන්න තත්ත්වයට ඔබ දිනු වෙන්න ඕන. කියන්නේ අනුන්ගේ ගේයි තමන්ගේ ගේයි දෙකම එක වගේ අහුවෙන්න ඕන. දෙකම එක වගේ කිව්වහම මගේ වගේ අහුවෙන්න බෑ දෙකම. නැත්නම් කට්ටිය හරි ආසයි නේද? අල්ලපු ගෙදරම මගේ වගේ දෙන්න ඕන. ඒව නෙමෙයි. ඔහුට ඔහුගේ ගේත් අයිති නෑ, මට මගේ තැනත් අයිති නෑ කියන එකම ස්වභාවයක් අහු වෙනවා. ස්වභාව දහමෙන් ඔහුට ඉඩම් දීලත් නෑ, මට ඉඩම් දීලත් නෑ කියලා. අපි අර සම්මුතියෙන් වෙන් කරගෙන ඉතින් ඉන්න වෙලා තියෙන නිසා ඉන්නව මිසක් නැත්තම් ඉතින් මේ නොවටිනා දේවල් වලට නෙමෙයි, මේ මහ පොළොවේ නොවටිනා දේවල් වලට මිනිස්සු අගයන් දීගෙන මේ නැහින්නේ. මේ කොළඹ කියන්නේ මහා වගුරු බිමක් තිබුණු, ගුරුදුවද තිබුණු මහා කැලෑවල් කොළනියක්නේ. කොළනිය කොළඹෝනේ නේද? කොළඹස් ආව නිසාද මන් දන්නේ නැහැ මොකක් නිසාද කියලා. කොහොම හරි මේ වගුරු බිම් දැන් කොහොමද අගේ? කොහොමද වටිනාකම්? වටිනාකම් නැහැ. වටිනාකම් හැදීමක් තියෙන්නේ. එතකොට මමත්වයක් කියලා කියන දෙයක් නැහැ ලෝකේ. මමත්වයක් හදනවා. ලස්සන රූපයක් කියලා එකක් නැහැ. ලස්සන රූපයක් චිත්‍ර ඇඳක්. කැත රූපයක් තියෙනවද? කැත රූපෙකුත් නැහැ. කැත රූපෙ දැන් ගොඩාක් අය හිතනවා මේ ලස්සන රූපෙට විතරයි අපි වෛර කරන්න ඕන. කැත රූපෙත් එක්ක ප්‍රශ්නයක් නැහැ කියලා නේ. කැත රූපෙත් එක්කත් ප්‍රශ්නයක් තියෙනවා. කැත රූපත් අපි අඳිනවා, ලස්සන රූපත් අඳිනවා. ඇලීම මෙන්ම ගැටීමද පිළිකුල් කිරීමද වරදකි. ඇලීම මෙන්ම ගැටීමද පිළිකුල් කිරීමද වරදකි. අපිට පිළිකුල් කළා නිවන් දකින්න බෑ. අරකට ආස නැහැ, මේකට ආස නැහැ, පාත්‍රය අරන් බිබලයි ගියා කියලා නිවන් දකින්න බෑ. මම කාලයක් ඒක කරා. ඈ ඉතින් හරිම ලේසියිනේ. ඔක්කොම අතාර දාලා ගිහිල්ලා ගහක් මුලක මැටි කුටියක හිටියාම නිවන් දකින්න පුළුවන් නම් මන් එහෙම දකින්න ඉස්සෙල්ලම. මමනේ ඒ හැම දෙයක්ම දාලා ඇඳන් තියෙන සරමත් පිටින් ඔහේ ඇවිද්දේ. ගියේ කැඩේට කාලයක් මම භාවනා කරන්න හැමතැනම ඇවිද්දි එහෙමයි. ඇඳිවතත් එක්ක ඔහේ ඇවිදිනවා. කාගෙන් හරි බස් කුලියක් හොයාගත්ත ගමන් ඒකෙන් යන සවාරණියකට තව තැනකට තව තැනකට යනවා බලන්න. සියල්ල අතහැරියාම නිවන් දකින්නවා නම් ඒක තමයි ලේසිම ක්‍රමය. එහෙනම් ඉතින් හරිම ලේසි කවුරුත් කරයි.
තවමත් ඔබට සත්‍ය අවබෝධ වූයේ නැත්තේ ඇයි? ඒ කියන්නේ ඔබගේ දිට්ඨිගත භාවයන් ශේෂය පවතිනවා. ඔබගේ දිට්ඨිගත භාවයන් ශේෂය පවතිනවා. අශේෂ විරාග නිරෝධ වුණේ නැහැ තාම. ඒ කියන්නේ ශේෂයක්වත් නැති වෙන විදියට විහෙත විද්වංසට හේකරේ නෑ ඔබ ඒකයි. ශේෂයක්වත් නැති වෙන විදියට විහෙත විද්වංසනය කරන්න ඕන, දුරු කරන්න ඕනේ. කොතනින්ද? දිට්ඨියෙන්, සංකප්පයෙන්, වචනයෙන්, ජීවිතයෙන්, ආත්මයෙන්, සිහියෙන්, සමාධියෙන් සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන. පින්නතුනේ මට හරි අපූර්ව දෙයක් මතක් වීම නිසා ඒ මතකේ ඒ දර්ශනය මත තමයි මම සොයාගෙන ගියේ. තේරුණාද? ඇඹිලි පිටියේ තියෙනවා මේ මහවැලි ක්‍රීඩාංගණය, ටවුන් එකේ තියෙන ඕන වෙලාව ගියොත් බලන්න ඒක අයිනේ තියෙනවා, බෝගහක් තියෙනවා. ඒක අයිනේ තියෙනවා, ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ අයිනේ මම මේ පහුගිය දවසේ ගියා. එතන තාමත් ඒ කඩි ඒ සත්තු ඒ විදිහටම ඉන්නවා. මම හිතන ඉන්න තමයි වින්නතුනේ ඔය රේණුකානි චන්දවිල නායකහඳුනගේ පොත් කියවන්නේ. යාළුවෝ එනවා, අපේ එකක් සංගීත පන්ති තියෙනවා, ඉත් එක ඔය එක එක පන්ති කලා පන්ති ඒව මේව තියෙන්නේ, ඕකේ තියෙන්නේ. ඉතින් ආවහම වේලාසරින් ආවොත් ඉඩකඩ තිබුණොත් ඔය පොතක් කියවනවා. පොතක් කියආදි මට අපූර්ව සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ තමයි මම මේ ඉන්නේ ආයාසයක ඉන්නේ. නිරායාසයටපත් වෙන්නේ නැත්නම් එතන තමයි සැනසෙල්ල තියෙන්නේ, නිවන තියෙන්නේ කියලා හිතෙනවා මට. නිරායාසයටපත් වෙන්න ඕනේ. කාගේ පොතක් කියවද්දිද මේකේ ඉන්නේ? රේණුකානි චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේගේ මේ පොතක් කියද්දි. ඒ කාලේ තියෙන පොත් සෙට් එක ඔක්කොම පන්සලේ තියෙනවා. ඉතින් මම අරගෙන එක එක අරගෙන ඇවිල්ලා අපේ හැමදෙරු ළඟ තියෙනවා. මම ඉතින් කියවනවා. එතකොට මම ගිහිව ඉන්න කාලේ කාලයක්. එතකොට මේ ඔය පොත් කියවද්දි નિરાයාසයටපත් වෙන්නේ නැත්තම් කොච්චරද? අන්න ඒකට තමයි ලෝක විමුක්තිය කියන්නේ. નિરાයාසයටපත් වෙන්න ඕන. මං කවමදාකවත් පොත් කියවල ඉවර කරන්න පොත් කියෙව්වේ නැහැ. ඒක පොතක් කියවනවා කියන්නේ ඒ පිටුවක් ගත්තොත් ඒ පිටුව පට්ට ගහනකම් කියවනවා. ඔයගොල්ලෝ පොත් කියව විදිහට නෙවෙයි මං කියවලා තියෙන්නේ. ඒ පිටුවම කියවන උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට උඩට පල්ලෙහාට වචන වචන බිඳලා වචන එකතු කරලා වචන විභජනය කරලා වචන පැති කඩවල් වෙනස් කරලා එක එක විදියට දකිනවා. අන්න ඒකයි වැදගත්. දැන් ගොඩක් අය පොත ඉවර කරලා යන ඕස් කාලේ කියවලා දානවා. මං ආවල් පොත කියවුවා කියනවා. ඒකෙන් මොකක් හරි කරුණක් දෙකක් මතකයක් කයිවාරුවක් ගන්න පුළුවන්. එච්චරයි. ආත්මයේ දෙයක් එකතු කරගෙන නෑ ගොඩක් උදවිය. නෑ මට මේ කයිවාරුවට නෙමෙයි මම පොත් කියවන්නේ. විභාගෙ ලියන්නත් නෙමෙයි මම පොත් කියවන්නේ. මම පොත් කියවේ මොකටද? මගේ ආත්මයට, මගේ ජීවිතයට මම පොත් කියෙව්වේ. එහෙම නැතු විභාගෙ ලියන පොත් කියෙව්වේ නෑ මම. කාටවත් උගත්කම් පෙන්වන්න උගත්කම් එකතු කරෙත් නෑ මම. මටයි මං මගේ දේ මම එකතු කරගත්තේ. අන්න එහෙම යන කෙනෙකුටයි සත්‍ය අවබෝධ වෙන්නේ. හරම යන කට්ටියට ඉතින් සාතික තියෙන ඒ බිත්තියෙල්ලම් බලාගෙන ඉන්න පුළුවන්. එච්චරයි. ඔය උපාධි තියෙන්නේ පිටි පිටි එකක් බලාගෙන තියෙන්නේ. નિરાයාසයෙන් හොයනද? ඔබ ආයාසයෙන්ද નિરાයාසයෙන්ද ඉන්නේ? ඔබ ආයාසයෙන්ද નિરાයාසයෙන්ද ඉන්නේ? નિરાයාසයෙන් වාසය කරන්න ඕන, નિરાයාසයට එන්න ඕන. කොහොමද නිරායසයට එන්නේ? මම කියන ස්වභාවයෙන්, සක්කාය කියන ස්වභාවයෙන් මිදෙන්නම වෙනවා නිරායසයටපත් වෙන. සක්කාය කියන ස්වභාවය බැඳගෙන ඉද්දි එයාට කවදාවත් නිරායසයටපත් වෙන්න බෑ. සක්කාය කියන ස්වභාවයෙන් මිදෙන්නේ කොහොමද? නිදහස් වීමෙන්මයි. දැන් සක්කාය කියන ස්වභාවය මෙන්න මෙහෙම අත මිටිමනවා කරනවා වගේ දෙයක් නක්. දැන් බලන්න මම මේ වීරියෙන් ශක්තියෙන් පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඕන දෙයක් අල්ලනවා මේ බලන්න. මලක් අල්ලනවා එයාගේ ඕන දෙයක් අල්ලනවා බලන්න. මේ අතරත් පහයි මෙතෙන්ටත් පහයි තියෙන්නේ. මේකෙන් අල්ලන්නේත් පහෙන් මේ අල්ලන්නේත් පහෙන්. තේරෙනානේ? එතකොට මේ ඇඟිලි පහ මේ පහ කියලා හිතන්න. මොකද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලින් නොයෙකුත් දේවල් අපි හදනවා. අපි අල්ලනවා මලක් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් වේදනාවක් සංඥාවක් අල්ලනවා. මේ සක්කාය වෙනවා මේ. මේ තද කරගෙන ඉන්නේ. තද කරන්න වේදනයි. බලන්න ඔබ මේ මත මිටි කරලා බලන්න. ඔබ මිටි කරන්නේ මේ මයියේ. හයියෙන් මිටි කරන්න. තව හයියෙන් මිටි කරන්න. තව. දැන් මිටි කරගෙන ඉන්නේ. දැන් බලන්න තමන්ගේ මත තමන්ටම හීට් වෙනවා දැනෙනවා. තවත් හයියෙන් මිටි කරන්න. තව තද කරන්නත් දෙක. මොකද දැනෙන්නේ? තමන්ගේම මිටි කිරීම තමන්ටම වේදනාකාරී වෙනවා. තමන්ටම හිරිහැරයක් වෙනවා. දැන් බුරුල් කරන්න හිමින් සරේ. බලන්න අතර රිලැක්ස් එකක් දැනෙන්නේ නැද්ද කියලා? දැනෙනවා. සම්පූර්ණයෙන්ම රිලැක්ස් කරා. මෙන්න මේක තමයි පින්නතුනේ සක්කාය දිට්ඨි ස්වභාවයෙන් මිදීම. මේ තදින් අල්ලන එක මේ පහෙන්ම මෙන්න මේ විදිහට බුරුල් වෙනකොටම යා මාරු වෙනව නිදහස් දැක්මට. උපාදානයේ දැක්මට නෙමෙයි නිදහස් දැක්මට මාරු වෙනවා. ලේසි. අනුන්ගේ දේවල් හොය හොයා ඉන්න වෙනවට තමන්ගේ දේ හොයාගෙන තමන්ගේ හිත නිදහස් කරනවා. නැත්තම් අනුන් කොහොමද? අරයා කොහොමද? මෙයා කොහොමද? අරයා කියන්නේ ඇත්තක්ද? බොරුවක්ද? අරකද? මේකද? ඒව හොයන්නේ සත්‍ය හොයාගෙන යනගෙන. සත්‍ය හොයනගෙන නිවැරදි කරගන්නේ තමන්. දැන් තමන් නිවැරදි කරගන්නේ නැහැ නේ. අනිත් එක දිහා අනිත් කෙනා දිහා බලන් ඉන්න තමන් දක්ෂයි. තමන් දිහා බලාගන්නේ. ඒ තමයි මෝඩයාගේ ස්වභාවය. ඥානවන්තයා තමන් දිහායි බලන්නේ. මෝඩයා අනුන් දිහා බලාගෙන ඉන්නවා. අනුන් ඇත්ත කියනවද බොරු කියනවද කොහොමද කියලා. ඉතින් අනුන් චෙක් කරගන්න කලින් තමන් චෙක් කරවෙන්න ඕන. තවන් චෙක් වෙන්න ඕන. තේරුණානේ? තවන් චෙක් වෙන්න ඕන. ඉගෙන ගත්තනේ හරිම සරල ක්‍රමයක් සක්කාය දිට්ඨිය නැති කරගන්න ක්‍රමය මේ. මේ තද කරගෙන ඉන්නවා මේක තමයි සක්කාය ස්වභාවය මේක බුරුල් කරනවා. මොනවද මේ බුරුල් කරේ? රූප උපාදානෙන් වේදනා උපාදානෙන් සංඥා උපාදානෙන් සංකාර උපාදානෙන් විඥාන උපාදානෙන් මේක බුරුල් කරා. එනතුනේ සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාගේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද? තද බව නැති බව. තද බව නැහැ. තද බව නැත්තම් එයා තුලින් අපරාධයක් වෙන්න තියෙන, වරදක් වෙන්න තියෙන, ආනන්තරේ පාප කර්මයක් වෙන්න තියෙන, ආවැඩක් වෙන්න තියෙන ස්වභාවය එයා තුල නැති වෙලා යනවා. තද බව වැඩි නම් තමයි තාත්ත පුතාගෙන ඕනත් එක්ක සෙට් වෙලා පුතාට දෙනවා කැටිපාර. පුතාගෙන ඕනත් එක්ක යහතින් ජීවත් වෙන්න කල්පනා කළා. එමුණා නේම නිවුස් එකක් කියන්නේ බහුවෙන්. ඇයි තාත්තගේ තද බව වැඩි? පුතාගෙන ඕන කිව්වහම ඉතින් තාත්තට ඉතින් රජ දහනක් වගේ ඇතිනේ නේද? පුතාගෙන ඕනත් එක්ක සෙට් වෙන්නේ නැත්තම් කියලා. එයාට ලොකුවට දැනුණා. පුතා කියන කම පැත්තකට ගියා. කාමේ රාගය අර බැඳීම ඊට එහා ගියා. දුන්න වැඩේ. ඉතින් මේක තමයි තියෙන්නේ. ධනෙම් මත් වෙනවා, කාමෙම් මත් වෙනවා, රාගෙම් මත් වෙනවා, ලෝභෙම් මත් වෙනවා, ද්වේෂෙම් මත් වෙනවා, තණ්හාවෙම් මත් වෙනවා. ඇති වැඩන්නේ සහෝදරත්වයේ වෙන තුන රුපියල් 10000ක් වටින්නේ. සමහර තැන්වලදී මේ මල්ලි අයියටද අයියා මල්ලිටද මේ කැත්තෙන් ගහලා නඩුවක් ආවා අපිට. මං අහුවා ප්‍රශ්නේ ගාන කීයද කියලා. 50000 ගිහුවා. ඊට පස්සේ මං කිව්වා 50000ටද ගැහුවේ නෑ 50000ෙත් පොලිය 10000 ගිහුවා. 10000 දුන්නේ නැතුව රිකුව කැත්තෙන් ගැහුවේ. සහෝදරත්වයේ වටින්නේ රුපියල් 10000ක්. පොලිය දීපන් කියලා ගැහුවා කැත්තෙන් ඇවිල්ලා. නංගෝ දහ ප්‍රශ්නේ 10000ක ප්‍රශ්නයක් නේ කියලා. දැන් මම දන්න මේ එක්තරා රටක හාමුදුරු කෙනෙකුට මේ ලොකු ප්‍රශ්නයක් දාලා නඩුත් දාලා ඒ රටේ විශාල ප්‍රශ්නයක් දැම්ම. මම කිව්වා ප්‍රශ්නේ ගන්න කීයද කියලා. 175යි කිව්වා. මම කිව්වා ලංකාවේ මුදලෙන් 175ක්ද කියලා. ඔව්. මම කිව්වා මං නම් ওই 175 දීලා ඔක්කොටම පුකට පහින් ගහලා එලවනවා කියලා. වරණ දෙන්නේ 10000කට. එයිද කියන්නේ? ආයක ඔච්චර මේ මද වේදනාව විඳින්න ඕනද 175කට? ඈ 75 දියලා ගානව පොල්ලකින් අරන් ඈ මං හරි අපූර්ව වැඩ කරලා තිනවා පුංචිම කාලේ මගේ කාමරේ හිටපු අනිත් එකා මට චෝදනා කරනවා දායක හමුදුරන්ට කියලා මට ගස්සවන්න හදනවා මගේ එයාගේ කාමරේ තිබුණු රුපියල් 100ක් මං ගත්තා කියලා එම් මාර මං කරපු නැති දෙයකට දැන් නායක හම්දුරන්ට කියලා මම විශ්වාස කරනවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ දෙන්නා ඉන්නේ උඹ කාමරේ ඒ නිසා එක්කෙනෙක් තමයි ගන්න නැත්තේ කියලා අනිවාර්යෙන් විශ්වාස කරනවා දැන් ගුටි ගන්නත් වෙනවා මං කරලා වැඩි හොඳ උපායක් දන්න ඕන කියලා right මං කිව්වා හරි මං වාට රුපියල් 100ක් දෙන්න ඔබ තියාගනි මේ 100 හම්බුනොත් නැවත කොහේ හරි තිබිලා මට ওই 100 ආයි දියා දැන් කියන්න ඕනේ නැහෙනේ හහා කිව්වා දැන් කියන්න ඕනේ නෑ කිව්වා එහෙනම් ඔක තියාගනින් තියාගෙන උඹේ 100 කොහේ හරි අස්සක මුල්ලක කොහේ හරි මොකවුරු හරි අරගෙන හරි මොකක් හරි හම්බුනොත් මට ආයෙ 100 දියම් මට බුටි ගන්නවට වඩා ලාභයි රුපියල් 100ක් මිලියට දෙන එක බලන්න මේ ප්‍රශ්න විසඳන විදිය මං නීල කීටියා බලාගෙන යනකොට දවසකට පස්සේ එයාගේ මේ තව එන යන පන්සලට යාළුවෙක් කෙරියා මෙනේ කිව්වා මට රුපියල් 100ක් අරන් වෙලා මේ ඔයාගේ මේ ඇවිල්ලා සාක්කුවෙන් මං 100ක් අරන් ගියා ඒ 100 කියලා ඒට පහුවෙන්ද ගෙනල්ල දුන්න මං ඉන්න තැනම. මං දුහා දැන් දීපම් මගේ 100. දැන් දීපම්. මං ඉල්ලගත්ත මගේ 100. තා පොඩ්ඩෙන් ගුටිත් කනවා. තා පොඩ්ඩෙන් මට ගහපු එකට මං අර මිනිහයාට ජීවිත කාලෙම වෛර කරනවා. ලොකු ප්‍රශ්නයකට ඇදිලා යනවනේ මේක. මම රිටර්න් එක දෙනවා කියලා හරි. රුපියල් 100 ප්‍රශ්නේනේ. මම විසඳුවා ඒ විදියට. ඊට පස්සේ යාළුවන්ගේ හැටි දැනගත්තා. කිසිම දෙයක් ෂෙයා කරගන්න එදා ඉඳලා. තේරෙනා නේද? අන්න ඒකට තමයි කියන්නේ මොලේ කියලා. ගුටි ගෑවෙත් නෑ, ප්‍රශ්නයක් ඇති වෙරෙත් නෑ, නරක නාමයකුත් නෑ. 100ක් දින තමන්ගේ 100කුත් අරගෙන යාළුවත් අඳුනගෙන ෂෙයා කරගන්නේ කිසිම වෙලාවක අවබෝධයෙන් ඉන්න. අන්න ඒ නිසා තමයි ඔහොම බලාගෙන බලාගෙන යද්දි කියවමයි යාළු මාළු නෑයෝ වේයෝ කියලා හිතාගෙන නෑයොත් අතෑරිය වේයොත් අතෑරෙන. ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් අපි කරනවා. ඒගොල්ලන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. එහෙම නැතුව මේ ඒගොල්ලෝ හොඳ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ යාළුවන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නෑයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අත්තාහියත්තනෝ නාතෝ. ඒගොල්ලෝ කිසි දෙයක් ගැන අපිට කරන්න පුළුවන් දෙයක් අපි කරනවා. ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව කියන එක. ඒක ආත්ම වර්ධනයට ලොකු උදව්වක්. ඔයත් හිතනවා මොනවද බුදුහාමුදුරු කියපු විදියට ඒක ගොඩක් ළඟයි. ඔයත් හිතනවා නම් මට මගේ ආරක්ෂාවට ධනිය තියෙනවා. ඒක මෝඩකමක්ද උගත්කමක්ද? ඈ මගේ ආරක්ෂාවට දැන උගත් අය ડોක්ටර්ස්ලා අඳුරුණු කියන අය ඉන්නවා අපිට රෝහල්වල. එහෙම හිතලත් මෝඩකමක්. ඈ මට මගේ ආරක්ෂාවට ධනිය තියෙනවා කියලා හිතන එක මෝඩකමක්. ඈ පුත්තාමත්තේ ධනම්මත්තේ ඉතිබහලෝ විහඤ්ඤතේ. මට ගොඩක් දැන අඳුරන අය පුතුන් ඉන්නවා, ධනෙ තියෙනවා කියලා හිතනවා. බාලෝ විහඤ්ඤති බාලයා. එහෙනම් ඥාති ඇත්තේ යාළු ඇතේ කියලා හිතන එක බාලයාගේ සංකල්පයක්. යාළු එක්කත් නැහැ, මොකෙක්වත් නැහැ. අත්තාහි අත්තනෝ නාතෝ කුතෝ පුත්තා කුතෝ දන. තමන්ට තමන්ව පිහිට කරගන්න කිසිම දරුවෙක් ගැන, කිසිම කෙනෙක් ගැන, කිසිම ධනයක් ගැන, කිසිම රක්ෂණයක් ගැන, කිසිම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගැන විශ්වාස කරන්න එපා. තමන්ට තමන් පිහිට කරගන්න කියපු ඒ යථාර්ථය, ඒ බුදුහාමුදුරුවන්ගේ යථාර්ථය. ඒගොල්ලන්ට එහෙම හිටියත් ඒගොල්ලන්ට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. යාළුවෝ හිටියයි කියලා යාළුවන්ට මොනවද අපිට කරන්න පුළුවන්? කෑම වෙලක් ගෙනල්ලා දෙන්න පුළුවන්, සුප් එකක් හදලා ගෙනල්ලා දෙන්න පුළුවන්, ඕනනම් ලයිට් බිලක් වතුර බිලක් ගෙවන්න පුළුවන්. හඳුම පළතුමක් ගෙනල්ලා දෙන්න. ඊට එහා දෙයක් කරන්න බෑ. ඥාතියෙකුට වුණත් ඔච්චරයි කරන්න බෑ. එහෙනම් එතනින් එහා දෙයක් විතර තියෙනවා. තමන්ට තමන් පිහිට කරගන්න. ඒක ආත්ම වර්ධනය ඇති කරන්න, ආත්ම ශක්තිය ඇති කරගන්න ඒක ලොකු පිටුහලක් බවට පත් වෙනවා. හිත හොඳ වෙන්න ඕන. හිත හොඳ කරගන්න ඕන. සමහර අය ඉතින් හිතට අත්පොතවත් තියලා නැහැ සමහර උදවිය. හිතට අත්පොත තියන්න ඕන නම් දවසට පැය භාගයක් නිහඬව තමන්ගේ හිත දිහා බලන් ඉන්න ඕන. සමහර උදවිය නීතියට බයයි ජීවත් වෙනවා. සමහර උදවිය කර්මයට බයයි ජීවත් වෙනවා. සමහර උදවිය ආගමට බයයි ජීවත් වෙනවා. සමහර උදවිය සංස්කෘතියට බයයි ජීවත් වෙනවා. සමහර උදවිය අවබෝධයෙන් ජීවත් වෙනවා. ඔබ මේ අතරින් කවුද? ડોක්ටර් කවුද ඔබ? අවබෝධයෙන් ජීවත් වෙන කෙනා ශ්‍රේෂ්ඨයි. මොනවා වුණත් ඒක අවබෝධය තුළින්. ඒක බය නෙමෙයි, අවබෝධය තුළින්. ගොඩාක් දේවල් ඒ අවබෝධය තුළ එනකොට ඒවට මැච් වෙනවා. ඒ දේවල් එක ගැලපෙනවා. ඒක ගැලපිලා ගියාට අර දැකීම වැදගත්. තමන්ගේ පැවැත්මේ දැකීම වැදගත්. ඒ අවබෝධයෙන් දැන් ඔබ කවුරු වෙන්නද යන්නේ? කවුරු වෙන්නද යන්නේ ඔබ? හා හැමෝම කියන්න බලන්න. කිසිවෙක් නොවෙන්නයි යන්නේ. කිසිවෙක් නොවෙන්නයි යන්නේ. එවුනට ඇත්තටම කරන්න ඒකද කියලා බලන්න. ගෙදර ලොක්ක වෙන්න යනවා. ආයතනේ ලොක්ක වෙන්න යනවා. පලාතේ ලොක්ක වෙන්න යනවා. නැත්තම් තව කෙනෙක් ඉස්සරහා ලොක්ක වෙන්න යනවා කියලා එකක් තියෙනවා නේද ඇතුලින්. ආන්න ඒක නැති කරගන්න ඕන. හැබැයි ඉතින් අපි කිසිවෙක් නොවි හිටියාම ගොඩක් අයට අපිව තේරුම් ගන්න අමාරුයි. අපි දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නු මො මොකෙද්ද කියලා. ඇයි එයාට හොයාගන්න බෑනේ අපි ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද කොයි විදියෙ කෙනෙක්ද කියලා හිතා ගන්න බෑ. ඉතින් ගොඩක් වෙලා බලාගෙන ඉන්නු කවුද කියලා තේරුම් ගන්න. කිසියෙක් නොවු කෙනා තමයි මේ හැමදේම වෙනස් ආකාරයකින් රස විඳිනවා. අතහැරපු ස්වභාවයකින් රස විඳිනවා. රහතන් වහන්සේටත් කැම පංගුවක් දෙනවා, පුතජ්ජනෙකුටත් කැම පංගුවක් දෙනවා. රහතන් වහන්සේ කැම පංගුව අතහැරපු ස්වභාවයකින් විඳිනවා. පුතජ්ජනයා අමු මල පෙරේතකමකින් ඒක විඳිනවා. පාරේ ඉන්න යාචකයෙකුත් ගෙනල්ලා යාචකයෝ සහ ස්වාමීන් වහන්සේලා අතර එහෙම දානයක් දුන්නොත් හරි රහතන් වහන්සේලා අතරම දානයක් දුන්නොත් එහෙම ඔබට හොඳටම බලන්න පුළුවන් අතහැරීමෙන් විඳින එකයි අල්ලගෙන විඳින එකයි. රහතන් වහන්සේ කෙනෙකුට කුටියක් තිබුණොත් ඒ උන්වහන්සේලා ඒක අතහැරීමෙන් විඳිනවා. පුතජ්ජනේකුට තිබුණොත් එහෙම ඒක මාන උද්දච්චකම විඳිනවා. බුදුහාමුදුරන්ට මැණික් පුටුවක් දුන්නොත් ඒක අතහැරීමෙන් වැඩ ඉන්නවා. උදජනයකට දුන්නොත් ඒක මාන උද්දච්චකමින් ඒක භුක්ති විඳිනවා. ඔන්න ඔච්චරයි. විඳීම, රස විඳීම, භුක්ති විඳීම වෙනස් වෙන්නේ නැහැ. ඒකට දක්වන ආකල්ප, ඒකට දක්වන දික්තිය, ඒකට දක්වන ස්වභාවය වෙනස්. තේරෙනවද මේ ලෝකෙම ඉන්නේ? බුදුරජාණන් වහන්සේ විතර ස්වභාව සාන්දර්ය ලස්සන රස ඉඳ කෙනෙක් තව කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවෝ ඕනතරම් දේශනා කරලා තියෙනවා. ආනන්දේ මේ පරිසරය හරි ලස්සනයි, මනහරයි එහෙම කියනවා. එනවා එනවා වෙනස්. දැන් ඔයා අහස දිහා බලන විදියයි තාරකා විද්‍යාඥයෙක් අහස දිහා බලන විදියයි බලන්න වෙනස්නේ. ඔයා ගිහිල්ලා ඔය අනුරාධපුර පොළොන්නරුව මේ තැන් තැන්වල තියෙනා වූ නටබුන් දිහා බලන විදියයි පුරා විද්‍යාඥයෙක් දිහා බලන විදියයි බලන්න. පුරා විද්‍යාඥයෙකුට මේක විශාල සංකීර්ණ දැනුමක් එක්ක මේක දිහා බලන්න පුළුවන්. නිගම්ම යන මිනිස්සේ කොහේ ශූන්‍යතාවයෙන් ඔහේ බලනවා. අන්න ඒ වගේ. ආට ගඟේ නානකොට හොඳ ලස්සන ගලක් හම්බ වෙනවා. අනේ ගඟේ නානකොට හම්බුණා මණික්කාරයෙක් ළඟට ගියා කීයක් ඕනද? රුපියල් 500ක් විතර දෙන්න මට ඔය නිකන් ගගේ නාදී හම්බෙච්ච එකක් කියලා. ඒ ඔයාගේ දැක්මේ වටිනාකම. ඒ මිනිස්සයා මේක කල ලයිට් එකට අල්ලලා ගැහුවා, මැනලා බැලුවා, කිරලා බැලුවා, මේවා කරලා එයා කෝටි 5ක් කියනවා මේකට. ඒක එයාගේ වටිනාකම. එතකොට එකම මැණික් ගලව ඔයා රුපියල් 500ට අගය කළා, එයා කෝටි 5කට අගය කළා. මේ ඔක්කොම තියෙන්නේ කොතනද? දර්ශනය තුළ. එයා කෝටි 5කට තව කෙනෙක් එක්ක ඒ ගත්ත කෙනා 1 කෝටි 10කට විකුණනවා. මම කියන්නේ එහෙමනේ නේ. මම කියන්නේ එහෙමයි. කොහොමද වැඩේ? එයා මේක දැනගත්තා මේක අමුෙන් ගල මෙහෙමයි මේක කැපුවොත් එහෙම මේක කෝටි 10ක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තෙන්ම අවසානයේ විකිනන මේ වෙන්දේසියක තවත් කෝටි 1000ක් ගානකට විකිනනකොට ඔයා බලනවා අර මන් දීපු මැණිකෙන් මෙහෙම අහවල් තැනින් අහවල් පලාතෙන් හම්ුණයි කියන්නේ මැණිකෙන් මේ යන්න දැන් ඒක කෝටි 1000කට විකුණනවා. මන් රුපියල් 500ට ගඟෙන් අහවල්ලා දුන්නේ. එහෙම එච්ච දේවල් තියෙනවා අපේ ගම්වල. වැලිගොඩ දාද්දි ලොකු මණිකක් හම්බුණා මෙච්චර. ලක්ෂ දෙකක් අමාරට දුන්නේ. මණික්කාරය කෝටි ගානකට ප්‍රකෝටි ගානකට වික්කා. තේරෙනවද ඒ තියෙන දේ? ඔයත් අත ගෑවේ මණික, මණික්කාරය අත ගෑවෙත් මණික. ඒක කපන මිනිස්සු අත ගෑවෙත් මණික, තව තව වැඩි වුණෙත් මණිකව තමයි. ඒක වෙනස්. ඒක වෙනස්. ඒක ඒ වෙනසයි විතරයි තියෙන්නේ. දැන් අපි කියන්නේ මෙහෙම ස්ත්‍රියක් ඉස්සරහා තියෙනවා. එක්කෙනෙකුට ඒ ස්ත්‍රිය මවක්. තව කෙනෙකුට ඒ ස්ත්‍රිය දුවෙක්. තාත්තා හිටියොත් තාත්තට දුවක්. එයා කොච්චර වයසට ගියත් එයාගේ තාත්තට එයාගේ දුව. එහෙම නෙයි පෙන්නේ. තව කෙනෙකුට ඒ ස්ත්‍රිය භාර්යාවක්. තවත් පුජ්‍යලයකට ඒ ස්ත්‍රිය X වෙන්නත් පුළුවන්. තවත් පුජ්‍යලයකට ඒ ස්ත්‍රිය තවත් හතුරෙක් හැතිරියක් වෙන්න පුළුවන් නේ. දැන් මොකද්ද මේ වෙන්නේ? දැක්ම, දර්ශනය. එතකොට මෙතන තියෙන්නේ එකම දේ භුක්ති විඳිනවා, එකම දේ රූපෙට ගැටෙනවා, එකම දේ දකිනවා. මේ ඇහි වෙච්ච වෙනස තමයි එතන තියෙන්නේ. ඥානෙ වෙච්ච වෙනස, සම්මාදිට්ඨියෙන් ඒක දකි. සම්මාදිට්ඨියෙන් ඒක ග්‍රහණය වෙන්නේ. සම්මාදිට්ඨියෙන් ඒක භුක්ති විඳින්නේ. ඔක තේරෙනවද? නමුත් ඉතින් මෝඩකමට නම් හිතන්නේ අර කොසල් රජුරෝ හිතුවා වගේ එහෙම හිතන්න බෑ. කොසල් රජුරෝ කියනවා මමත් වැඳුම් පිදුම් ලබනවා. ඉතින් ඔබ වහන්සේත් වැඳුම් පිදුම් ලබනවා. ඉතින් අපි දෙන්නම එකයි නේ. ඒ ගොන් කවනේ නේ. ඈ මමත් සංග්‍රහ ලබනවා, ඔබ වහන්සේත් සංග්‍රහ ලබනවා. ඉතින් අපි දෙන්නම එකයි නේ. අපි දෙන්නේ වෙනස මොකද්ද කියලා අහනවා. ඈ එනසන්නේ මඩත් මිනිස්සු ආසනෙන් පාර යනකොට නැකිනවා, පාරෙන් අයින් වෙනවා, මග ඉඩ දෙනවා. ඔබ වහන්සේටත් පාර යනකොට මිනිස්සු ආසනෙන් නැකිනවා, පාර ඉඩ දෙනවා, පාරෙන් අයින් වෙනවා, වඳිනවා, මඩත් වඳිනවා. ඒ එක්තරා සම්මුති විදියකට හිතුවොත් ඉතින් බුදුහාමුදුරන්ට දෙන වන්දනාව ගෞරවයයි, රජතුමාට දෙන වන්දනාව ගෞරවයයි, දෙකම එකක්ද? රජුටත් පාරෙන් නැගිටිනවා, ඒ ගෞරවය එකක්. බුදුහාමුදුරන්ට අසුරින් නැගිටිනවා, වඳිනවා, ඒ ගෞරවය එකක්. මේ තියෙන්නේ ෆීලින්ස්, සෙන්ස් වෙන විදිය, සංවේදී වෙන විදිය. ඒ දෙක එකක් නෙමෙයි. ඒ ගෞරව දෙක දෙකක්. ඔය ඇතු නඩුකාරයෝ ආවොත් නැගිටිනවා. ජජ් කරේ ආවොත් එහෙම උසාවියේ වෙ නැගිට. ඒ නැගිටිල්ලයි හාමුදුරුව එනකොට නැගිටින එකයි එකයිද? නෑ, එක දෙකක්. අරගෙන නැගිට්ටොත් එහෙම දඬුවම් හම්බ වෙන්නත් ඇත්තේ තීර නැගිටිට තිබුණොත් එහෙම. ඒකටත් එක්ක බයයි. මේකේනේ ශ්‍රද්ධාව ගෞරවයත් එක්ක මේ ඇති වෙන දෙයත් එක්ක නැගිටිනවා. ඉතින් මෙන්න මේක කොහොමද මම විග්‍රහ කරන්නේ? ඔබ තේරුම් ගන්න ඕන දෙයක් නේද මේක? තේරෙනා නේද? මේක විග්‍රහ කරන්න බෑ. මේක තේරුම් ගන්න ඕන දෙයක්. ඔව්, ඒ ඔව්, ඒ විදිහේ වෙනසක් තමයි තියෙන්නේ මෙතන. දර්ශනය වෙනස් වීම තුළ එතකොට මෙතන තියෙන දර්ශනයේ වෙනස් වීම තමයි ඒ පරිවර්තනය වෙලා තියෙන සක්කාය දිට්ඨික නොවු ස්වභාවයෙන්. එහෙම නැත්නම් නොයැලෙන, නොබැදෙන, නොගැටෙන ස්වභාවයෙන් පරිවර්තනය වෙලා තියෙනවා. පරිවර්තනය වෙලා තියෙන නිසා එයාගේ ස්වභාවය එකක්. කාන්තාවක් කරේ තියාගෙන ගියත් ලොකු හාමුදුරුව දොස් කියනවා, උන්වහන්සේ වැරදි වැඩක් කරේ කියලා. පොඩි හාමුදුරුව කියනවා, මං තාම කරේ, දැන් මං එයාව බිමින් තියලා ලොකු හාමුදුරුව තාම කරේ තියන් එනවා කියලා. අර ගඟෙන් උස්සන් ගියේ කතාවේද? ලොකු හාමුදුරුවෝ තාම කරේ තියන් එනවා, මම බිමින් තියලා ආවේ. එතන ඒක අතහැරිලා ගියා. ඒක මං එතෙන්දී තියෙන උදව්වක් හැටියට ඒ දේ කළා. ලොකු හාමුදුරුවෝ හරි සංස්කෘතිකයි. ලොකු හාමුදුරුවෝ ඒ ළමයට ඕන බම්බුවක් ගහගනින් කියලා පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගඟෙන් එතර වෙන්න බැලුවා. පොඩිහාමුදුරු කල්පනා කරා මේ අහිංසක දැරිවියක් මෙතන ඉන්නෝ මේක අරයන්න ඕන කියලා. ඈ දැන් කාලේ නම් ඔය වගේ උදව් කරන්න හොඳ නැහැ. අර ගෑන ළමයා ගිහිල්ලා වෙන මොකක් හරි කිව්වොත් පොඩි හාමුදුරු මගේ අතින් ඇල්ලුවා කියලා හරි මලගෙලිය ඇඳලා හමාරයි. තේරෙනා නේද? ඒ වතර පුළුවන් ලොකු හාමුදුරුන්ගේ එහෙන් චෝදනා හම්බෙනවා. මේ මේ යකාට තා පොඩි ගෙදර උණ්ඩලත් ඇවිල්ලා මේ චෝදනා කරන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට කියන්න තියෙන්නේ ගෝනුස්සගේ වැඩේ ගෝනුස්ස කරා, මගේ වැඩේ මං කරා. මොකද ඒ කතාව? ඔව් අර ගඟට කානුවට ලිස්සල වැටෙන ගෝනුස්සව ගොඩින් අරන් තිබ්බා. ගොඩින් අරන් තියෙන හැම මොහොතකම විද්දා. ඉතින් ඕක විදිනවනේ හාමුදුරනේ. ඕක අයික් කරලා දාන්න, ඌට ඕන එකක් කියලා තැරලා දාන්නකෝ. නෑ ගෝනුස්සගේ වැඩේ ගෝනුස්ස කරනවා, මගේ වැඩේ මං කරනවා. දැන් අපි ධර්මයේ කියන ඔබට නිවන් දකින්න අපි මේ ඔබේ ශාන්තිය පිණිස, ආධ්‍යාත්මික සුවතාවය පිණිස, නිවන පිණිස ධර්මයේ කියනවා. අපිට එන චෝදනා මොනවද? රඟපානවා, ඊට පස්සේ විකෘති කරනවා, ඈ මිනිස්සු රවට්ටනවා. ඉතින් ගෝනුස්සන්ගේ වැඩ ගෝනුස්ස කරනවා, අපේ වැඩ අපි කරනවා. ඒක අඳුන ගන්න පුළුවන් ඇතෙන්ට පත් වෙලාම මිස පත් නොවී එක හිතන්න බෑ. දැන් ඔබ හිතන්න ගියාට රහතන් වහන්සේ මෙන්න මෙහෙමයි කියලා හිතන්න බෑ. දැන් ඔබට පුළුවන්ද සිරිපාද උඩ මුදුනේදී තියෙන දැක්වීම, එහෙම නැත්නම් පිදුරුතලා ගල කන්දේ මුදුනේදී තියෙන දැකීම ඔබ පිදුරුතලා කන්දට යන්නේ නැතුව මෙතන ඉඳන් කොච්චර බෑනේ. ඒ view එක ගන්න මේ මොහොතේ තියෙන view එක උනත් දැන් ගන්න බෑනේ. අපි කලින් ගිහිල්ලා මේ මොහොතේ view එක දැක්කට දැන් මේ මොහොතේ සිරිපාදේ කඳ මුඳුනට තියෙන view එක ඔබට හිතන්න බෑනේ. වලාකුළු තියනවද, අවුවද, නැද්ද, පිනිබාලද, මීදුම තියනවද දන්නේ නෑ. එහෙනම් ඉතින් අපි එදෙන්ට පත් වීම තමයි මේකට තියෙන එකම උත්තරේ. සක්කාය කියන ස්වභාවය මේක බුරුල් කරන එක. ඕනම දෙයක් තදින් ග්‍රහණය කරන්න එපා. බුරුල්ලව මුලින්ම ග්‍රහණය කරන්න, පස්සේ ඕකම ග්‍රහණය අඩු කරලා දාන්න, පස්සේ ග්‍රහණය නැතුවම යනවා. ග්‍රහණය නැතුව ලෝකේ දකින්න පුරුදු වුණාම සම්මාදිටිකයි. දැන් මේක දිහා ග්‍රහණය කරන්න නැතුව දකින්නේ මේ මදුන දිහා. මන් දිහා ග්‍රහණය කරන්න නැතුව දකින්නේ මේ වචන දිහා. ග්‍රහණය කරන්න නැතුව දකින්නේ තමන් දිහා. ග්‍රහණය කරන්න නැතුව දකින්නේ තමන්ගේ සිතුවිලි දිහා. ග්‍රහණය කරන්න නැතුව දකින්න මොලේ මොලේ නැතිකම, ප්‍රඥාව නැතිකම. ඔයගේ හිර වෙලා තියෙන්නේ ඔක්කොම ඇතුලේ. ඔළුවට තෙල් ටිකක් දාලා දවසට පැය භාගයක් විතර ඔළුවෙන් හිටගෙන ඉන්න. ප්‍රඥාව මදි, නුවණ මදි. දවසට පැය භාගයක් හිත දිහා බලාගෙන ඉන්න. පුළුවන්නේ ඒ විදියට කරන්න. මුකුත් හිතන්න එපා. මේකේ ක්‍රියාවලිය කොයි විදියටද වෙන්නේ කියලා තේරුම් කරගන්න. වෙනස් වෙනස් ආකල්ප වල ඉන්න එපා. ඔබ සියලුම දේවල් නෝට් කරන්න. මේ සිතුවිල්ලක් ආව, ඒක ටික වෙලාවක් රණ්ඩු කරා, ඊට පස්සේ යා ගියා, ආයි තව එකක් එනවා, ආයි යා ටිකක් වෙලාවක් රණ්ඩු කරනවා, ආයි යා යනවා, ආයි තව එකෙක් එනවා, තව වෙලාවක් ඇවිල්ලා රණ්ඩු කරනවා, මේව යනවා. මෙහෙම මෙහෙම ගියාම ඔබට හිතේ මේක මහා අරුමයක්, තේරුම් ගත යුතු දෙයක් කියලා. ඒත් ඔබට තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. තේරුම් යනකම් ඉන්න. දැන් ඔබට සීතල දැනෙනකන් ඉන්න ඕන, මිසක් සීතල දනව ගන්න බෑනේ. ඒක දැනුණාම තමයි දන්නේ. ඒ වගේ තමයි අවබෝධයට පැමිණෙන්න ඉඩ දෙන්න. පැමිණෙන්න කලින් ඔබට ඒක දැනගන්න බෑ. දැන් ඩිෆිෂර් එකට තමයි අත දැම්මයි කියන එක දැන් දැනගන්න බෑ. ඒක ඇත්තටම අපි දාලම ටිකක් වෙලාද තියන් ඉනවා. ඒක තමයි දැන ගැනීම කියන්නේ. අත්දීම කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන් හඳුනා ගැනීම කියන්නේ. කිසිවෙකු නොවී වාසය කරන්න, කිසිවෙකු නොවෙන්න, කිසිවෙකු නොවෙන්න, කිසිවෙකු නොවෙන්න. දැන් උදේ යම් කිසිවෙකු වෙලා හිටියා. දැන් මේ ධර්ම දේශනා අහපු නිසා, ඒකේ බලය නිසා ඔබ යම් ප්‍රතිශතයකින් හෝ මේ වෙනකොට කිසිවෙකු නොවීමේ ශක්තියට ඔබ පාත්‍ර වෙලා තියෙනවා. දැන් ආයි මේ ධර්මය නැගිට්ට ගම අමතක කරන නිසා ආයි කිසිවෙකු වීමේ ප්‍රවණතාවය වර්ධනය කරනවා. ආයි වෙලාර හේදිච්ච මඩ ටික ආයි එකතු කරගෙන ආයි එනවා, ආයි හොදනවා, ආයි එනවා, ආයි හොදනවා. ඉතින් හැමදාම එක්තරා ප්‍රතිශතයක් හොද ගන්නවා, ප්‍රතිශතයක් ඉතුරු වෙනවා. ඒසා ඔබට මේක එපා වුණොත්, තිත්ත වුණොත් සම්පූර්ණයෙන් සෝදා දාන්න ඔබ වෙර දරනවා. අන්නේ දාට ඔබ ඔබටම පිහිට කරගත්තා වෙනවා, පිහිට වුණා වෙනවා. දැන් ඔයත් හැමෝම දිහා බලද්දි මට හැමෝම තුලින් යම් යම් කෙනෙක්, යම් යම් ස්වරූපයේ කෙනෙක් පේනවා. දැන් බලන්න මම මේව බැලුවා, මේ එක විදියකට නෙමෙයි හැමෝම පේන්නේ. ඔබතුමියා, ඔබතුමා එකක්, ඔබතුමිය එකක්. නානත්ත කාය, නානත්ත සංඥා. කයිනුත් වෙනස්ව ඔයත් උංග පේනවා, ඒ එකම සංඥාවත් වෙනස් කියලා පේනවා. දැන් මේ හැම කෙනාගේම මේ එක එක ෆීලිංස්, එක එක විදියට සෙන්ස් වෙන්නේ, එක එක විදියට බලන් ඉන්නේ. එකම මානසික ස්වરૂපයක් නෙවෙයි මේ දෙනාට තියෙන්නේ. කොහොම හරි දුක් විඳින ශක්තියෙන් එකතු කරන්නේ නැතුව සුවදායී ශක්තියෙන්, සැනසිලිදායක ශක්තියෙන් තමා වටා එකතු කරගන්න. කිසිවෙක් නොවුනට පස්සේ තමයි මේ ලෝකේ සැබෑ ලෙසම විඳිනේ කරන්න පුළුවන්. නැත්තම් මගේ මල් ගහ එකක් අනුන්ගේ මල් ගහ දිහා ඉරිසියාවෙන් බැලුවනේ. අනුන්ගේ මල් ගහත් ලස්සන වෙන්නේ කිසිවෙක් නොවු දවසට. නැත්තම් අනුන්ගේ වැටේ තියෙන මල් ගහ කඩාගෙන ඉවරලා තමන්ගේ වත්තේ ඉඳ ගන්නවනේ. මගේ කියලා භුක්ති විඳින්නේ. කෙසේවෙක් නොවුනහම එයාට මේ ලෝකේ ඇත්තටම පැවැත්ම ලේසි වෙනවා, ලස්සන වෙනවා, අලංකාර වෙනවා. මම නම් කියන්නේ සෑම කෙනෙක්ම ජීවිතේ ආරම්භයේදීම අර විසාකාව වගේ පොඩි කාලෙම දැකිය යුතු දහමක්. ජීවිතේ ලස්සන කරගත්තනේ එතුමී, අලංකාර වුණානේ. ලස්සනට හිටියා, අලංකාරව හිටියා, ප්‍රබුද්ධව හිටියා, ජේෂ්ඨව හිටියා, ධර්මල්ල ලැබුවා. බලන්න එයාගේ කුසෙන් වුණත් ලබන දරුවෝ පවා මොනතරම් පුණ්‍යවන්තද. ඒ නිසා මේ ධම තේරුම් කරගත්තොත් මේක හරි සරලයි. ඉතින් වෙනස් වෙන්නේ ඒ කියන කියලා දෙන විදියට වෙනස් වෙන්නේ. ඒක අමාරු දෙයක් නෙමෙයි. මැරෙනවා කියලා බය වෙන්න එපා. මැරෙන්නේ නැහැ. අතහැරියාම දුකක් වෙන්නේ නැහැ, සැපක් ලැබෙන්නේ. අල්ලගෙන ඉන්නකොට දෙයක් වේදනාකාරී. අද වතුර වීදුරක් මෙහෙම අල්ලගෙන ඉන්නකොට පොඩක් වෙලා ඉන්න පුළුවන්, විනාඩියක් දෙකක් තුනක් හතරක් යනකොට ඉන්න බෑ නේද? ඒක දරා ගන්න බැරි වේදනාවක් වෙනවා. පොඩි වතුර වීදුර වුණා. අතහරින්න කියන්නේ ඇත්ත වශයෙන් දුක් විඳින්න කියන එක නෙවෙයි, සැප විඳින්න කියන එක. අල්ල ගන්න කියලා කියන්න ඕගොල්ලෝ දුකටපත් කරන්න ඕන නම් මං කියන්න ඕන ඔය ඇත්තට අල්ල ගන්න කියලා. නැවැත්තු හිතන්නේ ආම්දුරෝ ඔන්න අල්ල ගන්න කියනවා හරි ෂෝක් කියලා හිතන්නේ. අල්ල ගන්න කියන්නේ දුක් විඳින්න කියන එක. අතහරින්න කියලා කියන්නේ රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංකාරයෙන්, විඥාණයෙන් අතහරින්න මේ කියන්නේ. මොදි ඔප්පු තිරප්පු වලින් අතහරින්න, ඉදමෙන් කඩමෙන් අතහරින්න, වස්තුවෙන් සම්පතෙන් අතහරින්න නෙමෙයි. දැන් මගේ ළඟ ගඩොල් ගැටයක් තියෙනවා. මම මේ ගඩොල් ගැටේ ඔයගොල්ලන්ට දෙනවා. ඕගොල්ලන් ගෙදර ගිනින් තියා ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝ තව ගෙදරකට දෙනවා ඒක. ඒගොල්ලන් ගෙදර තියා ගන්නවා. ඒගොල්ලෝ තව ගෙදරකට දෙනවා. ඒගොල්ලන් ගෙදර තියා ගන්නවා. දැන් මහත් පස් පොලකට විතර ගිහිල්ලා තියෙනවා. දැන් පින්නතුනේ මගේ ළඟ සංඥාවක් තියෙනවා මම තෑග්ගක් දුන්නා ඕගොල්ලන්ට කියලා. ඔබ සංඥාවක් තියෙනවා ඔබ තෑග්ගක් දුන්නා තව කෙනෙකුට කියලා. එයා ළඟ සංඥාවක් තියෙනවා මට හම්බෙච්ච කඩල ගැටේ මම තව කෙනෙකුට දුන්නා කියලා. දැන් බලනකොට සංඥා පොලිමම තියෙනවා යම් ගෙදරක මේක තියෙනවා දකින්නවා. එතකොට කියනවා මේ කඩල ගැටේ මමනේ දුන්නේ අහවල් කෙනාට. එතකොට කියනවා මේක අහවල් කෙනාගෙන් හම්බුනේ. ආ එයා කියනවා අහවල් කෙනාද මට දුන්නේ. මේක මන් දුන්න කඩල ගැටේ කියනවා. මේ තියෙන සංඥා ගොඩක්. ඔය අතහැරීමක් නෙමෙයි. හැබැයි මේ ගහල් ගඩුල් කැටේ අයිතිකාරයා කවුද? මේ මුලින්ම දුන්නු මමද? නෑ මේ මහ පොළොවට අයිති. එතකොට අයිති කියලා හදාගත්තේ කවුද? මම මේ ගඩුල් කැටේ එකතු කරලා පස් ටික එකතු කරලා පුච්චලා පෝරමේ දාලා පුච්චලා ගඩුල් කැටයක් කියන එකක් නිර්මාණය කළා. නිර්මාණය කළා මේ පොළොවේ තිබුණු පස් ටිකට ගඩුල් කැටේ කියලා නමක් තිබ්බා. ඒක මම ඇත්තට දුන්නා. ඔයත් හිතුවා මේක තව කෙනෙකුට දෙන්න ඕන. තව කෙනෙකුට දෙන්න ඕන කියලා. හරියට අවුරුද්දේට අවුරුද්දේදී අර කේක් එකක් හම්බ වෙනවා වගේ අවසාන කාලේ අවුරුද්ද අවසානයේ හම්බ වෙන කේක් එකම බලාගෙන යනකොට අර ඒ අර සලකුණ මේකේ කේක් එකේ තියෙනවනේ. අර අර එදා අපි තියපු පෑනෙන් තියපු සලකුණ මේ පැත්තේ තියෙනවනේ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා අපේ ගම්වල ඕන තරම්. මාස එකහමාරක් විතර ගියාට පස්සේ පුස් වෙච්ච කේක් එකක් උසා ගියා. ඕක නංගියේ දුන්නේ අපිනේ. හැබැයි ඕක දුන්නේ මීට මාස එකහමාරකට විතර කලින් අහවල් ගෙදරට. මේ රවුම් ගාලා රවුම් ගාලා ගෙඩිය එක වගේ ගෙඩිය. දැනෝ ගිහිල්ලා. ඒ මෝඩ සම්ප්‍රදාය තියෙන ඔය ගම්වල. එන්නේ නැති නංගී දාන්නේ නැහැ ඔය අපිට තියෙ හම්බෙච්චයක් අපි අරන් ගාවා. අවසානේ එක්කෙනෙක්ක් තන්නේ ඒක. ඒක බල්ලු කනෝ නැත්තම් බෝල ගහන්නකෝ මේ පොඩි ළමයි ගන්නෝ ඒවා. මොකද ඒක ගල් වෙලා. සංස්කෘතිය. එයා අර මල ගෙදරට යනවා අද්දක බඳගෙන බලාගෙන ඉන්නවා. අර ගොල්ලෝ මේ ගෙදරට එනවා මල ගෙදර අද්දක බඳගෙන බීම් එකක් බීලා යනවා. ආයි අනිත් කට්ටිය යනවා. අපිත් ඒගොල්ලන්ගේ ගෙදර යන්න ඕන. අපේ මල ගෙදර ගෙන්න ගන්න ඕන. ඒගොල්ලොත් අපේ මල ගෙදර ආවා. ඒ නිසා අපි යන්න ඕන. ඉවරයක් නෑ සංස්කෘතිය. පුදුම කරදරයක්. තේරෙනා නේද? දැන් තියෙන ගම්මානවල මරණාධාර සමිතිය ජීවනාධාර සමිතිය නෑ. මරණාධාර සමිතියෙන් ගිහිල්ලා ඌ මැරිලාද කියලා බලලෙනවා. බේත් ගන්න සල්ලි නෑ. අපේකින් පාස් වෙන්නේ නෑ. අපේකින් පාස් වෙන්නේ පෙට්ටියයි හඩ් එකයි විතරයි. ඔයගොල්ලෝ තියෙනවද මරණාධාර සමිතිය වල? පිස්සු හැදෙන වැඩ තියෙන්නේ ගම්මානවල. ඈ එවිසුන වෙන වැඩක් නැහැ. දිනු වෙන්න බෑ. වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. 385 දවසෙන් සමಿತಿ. සමාගම්. සමෘද්ධිය සමිතිය තියෙනවා, සමුපකාර සමිතිය තියෙනවා, ගෝජන සමිතිය තියෙනවා, අර සමිතිය තියෙනවා, මරණාධාර සමිතිය තියෙනවා. ඔළුව විකාර වෙනවා. ගමේ ඉන්න මිනිස්සුන්ගේ. දැන් කොළඹ නම් ඒව ටිකක් අඩුයි. ඒ සමිතිමයි. ඊට පස්සේ දේශපාලන සමිතිය තියෙනවා, සීම් තියෙනවා. ඒ කියන්නේ දවසර සමිති දෙක ගානේ වගේ වැටලා ගන්න මාසෙට 60ක් විතර තියෙනවා. හරිම සුන්දරයි. ඉතින් බණ අහන්න වෙලාවක් අත ආගම දාමයේ දෙන්න වෙලාවක් මොකක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් තව එකක් දෙකක් ඔය මැද මේ 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 පෙරහැරක් පන්සලේ මල් වෙන දේසියක් තොරණකුත් ඕකත් යදිනවා. ලස්සනයි ජීවිතේ. ඉතින් කාර්යබහුල කරගන්නේ කවුද? මට නම් ඔය එක කේල් මලක්වත් ඕනේ නැහැ කියලා මම නම් කරන්නේ අතහැරලා දානවා. වැඩන්නේ. මොකටද? මිනිස්සු තරහ වෙනවට බය වෙන්න එපා. මලාම ගෙන්න ගන්න, මගුල් ගෙදරට ගෙන්න ගන්න මිනිස්සු එකතු කරන්න එපා. වැඩක් නැහැ. මොකටද? Tamanta හැකි උදව්වක් තියලා නේද ඒක කරන්න. ඒ මිනිස්සු වටිනාකම තියෙන්නේ අපි එතෙන්ට යන එක නෙමෙයි නං. ඒ මිනිස්සුට වටිනාකම තියෙන්නේ අපි මුදලක් නං. අපි එතෙන්ට නොයා අපි යන ටැක්සි මුදලත් ඒකටම දාලා ඒ මිනිස්සුට දෙනවා. එදිනේ දැන් රෝගියෙකුට ඕන එයාගේ මේ රෝහල් බිල ගෙවා ගන්න. දැන් අපි ගිහලා රෝහලේ අනේ නම් ගියේ කියලා අපි ගියයි කියලා එයාට අමුතු ප්‍රබෝධයක් ලැබෙන්නේ නැත්තම්. අපි කරන් තියෙන්නේ අපේ මේ කාලයයි සමයයි ඔක්කොම යන එකෙන් එයාට ඒක බිලක් ගෙවා ගන්න උදව් කරනවා. වැඩි කරන්නේ. අපි හරිම දේ කළා වෙනවා. ඒවත් අත්හැරීමේ ලක්ෂණ. එයා සංස්කෘතියත් අතහැරලා තියෙන්නේ, සම්ප්‍රදායත් අතහැරලා තියෙන්නේ, මලාට පස්සේ ගෙන්න ගන්න ඕනේ කියන අදහසත් අතහැරලා තියෙන්නේ. බලන් රේණුකාණි චන්දවිමල නායකා වඳුර මොකද කිව්වේ? ආදාහනේ කළාට පසුව දැනුම් දෙන්න අපවත් වුණා කියලා. එතකන් දැනුම් දෙන්න එපා කිව්වා. ඒ උනාජයට තිබ්බනේ මං ආදානෙ වෙච්ච ගමන් ලෝකෙම පත්තරවල දාලා දැනුම් දාලා මේව ගල්ලම. එහෙම ඕනේ. වෙනස්ම විදියට හිතනවා දකිනවා. සෑය ගහලා ඉවර වෙච්ච වෙලාව තමයි හොඳම වෙලාව ආදානෙට කියලා කිව්වටින් එච්චරයි. තමම් සැපවත්ව සුවසේ ඉඳගෙන හාමුදුරුවන්ගේ සැපය ඒක ගැන හිතන්න එපා. දැන් බලන්න මේ අපේ සංස්කෘතිය හැදිලා තියෙන වෙලාව හැටි. දායකයා සැපෙන් ඉන්නවට හාමුදුරුවෝ කැමති නැහැ. හාමුදුරුවෝ සැපෙන් ඉන්නවට දායකයා කැමති නැහැ. හාමුදුරුවෝ හොඳ කාර් එකක් පාවිච්චි කරනවට දායකයෝ කැමතිද? කැමති නැහැ. හාමුදුරුවෝ හැමෝටම හොඳ BMW, හොඳ Benz, හොඳ V8 තියෙනට කැමතිද අපි? කැමති නෑ. මක්කට යවුවා අපි මේ අතහරින්න නේද කියන්නේ? මක්කටයි කියලා තමයි අහන්නේ. ඉතින් ඒකෙම අනිත් පැත්ත හාමුදුරුවෝ කැමති නෑ මේ දායකයෝ ඒ කුටුවත් BMW ආහන හොඳ තියනවා හොඳ ගෙවල් දරවල් තියනවාට කැමති නෑ. ඉතින් මුන් ඔක්කොම වෛරක්කාරයෝ. එතකොට දායකයෝ හිතනවා මුන් හොඳට කාලා බීලා අපිට ඉන්න දෙන්නේ නැත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කීකි අපේ මනස කඩන්නේ මේ හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ වෛර කරනවා. ඊට පස්සේ හාමුදුරුවෝ හිතනවා අපිට සැපෙන් සුවෙන් වාහනයක් අරගෙන අඩුම තරමේ මේ 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 සැපෙන් සුවෙන් ඉන්න දෙන්නේ නැති මේ ගිහියෝ තමයි කියලා හිතනවා. බලනකොට එකිනෙකාගේ සැපට අකමැති. ඒ වුණාට භාවනා නම් කරන්නේ සියලු සත්වයෝ සුවපත් වේවා කියලා. එහෙමනේ සියලු සත්වයෝ සුවපත් වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා නේ සියලු සත්වයෝම කෙලවේවා කියලා කිව්වනම ඊට වැඩිය හොඳයි. මොකද ඒකනේ ප්‍රායෝගිකව තියෙන්නේ. ප්‍රායෝගිකව තියෙන එක. දැන් බලන්නකෝ අන්තර්ජාලයේ හරි හාමුදුරු කෙනෙක්ගේ වාහනයක් හරි මොකක් හරි දැක්කහමනේ දාන්නේ V8 කාර් එක අරක ඒක කියලා දාන්නේ. සැපෙන් ඉන්නවට කැමති නැහැ. සුවෙන් ඉන්නවට කැමති නැහැ. මේ ලෝකේ මිනිස්සු හිතන දේවල් වෙන රටවල් වල ගොවි ජනපදවල තියෙන වාහන ඕවා මේ මිනිස්සුට ලොකු ආහන ඒකයි ඉරිසියා කරන්නේ. තේරෙනා නේද? ඔය මේ ලෑන්ඩ් රෝවර් V8 කියන වාහන ඇත්ත වශයෙන්ම දියුණු රටවල් වල ගොවිතැන් කරන මිනිස්සු ගොවි ජනපදයන් වලට ගමන් කිරීම සඳහා පාවිච්චි කරන වාහන. මෙහි මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මොකද්ද? උපරිම සැප වාහනයක් කියලා. මොකද්ද මේ තියෙන්නේ? සංඥාවේ පොටේම. තේරෙනා නේද? ගොවි ජනපදවල තියෙන වාහන මෙහි සැප පහසුම මැති ඇමතිවරු යන වාහන වෙනවා. ඉතින් ඒවට ලෑන්ඩ් රෝවර් කියලා දාලත් තියෙන එකනේ. ගොවි ජනපදවල ධාවනේ වෙන වාහන. ඒවා 4-wheel දාලා ඕෆ් රෝඩ් යන්න පුළුවන් වෙන විදියට හදලා තියෙන්නේ ගොවි ජනපදයට යන්න තියෙන වාහන. බඩු අදින්න තියෙන වාහන. සඤ්ඤාවේ තමයි සියල්ලක්ම තියෙන්නේ. දර්ශනයේ තමයි සියල්ලක්ම තියෙන්නේ. අගයන් දීලා ඒවට ඉරිසියා කරනවා. විශේෂයෙන් අපි සැපෙන් ඉන්නවට තව කෙනෙක් කැමති නැහැ. ඒක තමයි බුද්ධාගම කියලා හිතාගෙන ඉන්නවා. මිනිස්සු හිතනවා බුදුහාමුදුරු වැඩ හිටියනම් උදේ පාන්දර අපේ ගෙදර ඉස්සරහට අපි උදේ කබ කඩාගෙන එනකොට අපේ ගේට්ටුව ඉස්සරහා ඉඳීවි ඉඳියාප්ප දෙකක් ගන්න පින්ඩපාතේ වැඩලා. ඔයගොල්ලෝ හිතනවද එහෙම? කිසි වෙලාවක හිතන්නේ නැව කිට්ටුවටවත් අපිට යන්න බෑ. උන්වහන්සේට ලැබෙන ගෞරවය දලයි ලාමා වහන්සේට වඩා පාප් වහන්සේට වඩා ඉහළ ගෞරවයක් සම්භාවනීයත්වයක් තියෙන. එතකොට අනිවාර්යෙන් යන්නේ වෙඩි වදින්නේ නැති වාහන. උන්වහන්සේ යන පාරවල් වාහනවක් ගාඩ් එක විශේෂකාර බලකාය 100ක් 200ක් දානවා නේද? අනිවාර්යෙන් හිතන්නේ මේ ලේසි කියලා. එතකොට මොකද්ද මුන් කියන්නේ? මේ බලහන් අරු අර අතෑරලයි කියන බලහන් ගාඩ් එක කොච්චර අරයියදවද? ඈ කොච්චර ලොකු සප වාහනයකද යන්නේ? පාවිච්චි කරන වාහනේ කෝටි කීයක්ද? අර චීනයේ අගමැති ඇවිල්ලා කෝටි 10000 ගණනක් වටින වාහනයක් පූජා කළලු. ඈ ඒකලු යන්නේ මුන් අතෑරලද? මේ අතෑරීමේ හොවල්ලා ගැනීමේ ප්‍රශ්නයක් නෙවෙයි, මේ තියෙන්නේ දාර්ශනික ප්‍රශ්නයක්. තියෙන දේ තිබුණාවි, ඒක ඔබේ කියලා හිතුවත් ඒක අනුන්ගේ කියලා හිතුවත් ඒ දෙන්නටම අයිති නෑ ඒක. දැන් මෙතන මොකක් හරි දිනනවා, මේක ඔබේ කියලා ඕනනම් හිතාගන්න, ඕනනම් මම මගේ කියලා හිතාගන්න. හැබැයි ඒක අනුගමනය කරන්නේ අපි දෙන්නගෙම සිතුවිල්ල නෙමෙයි. ඒක අනුගමනය කරන්නේ ස්වභාව දහම. තේරෙනවද මං කියන දේ? මේ දැන් මේ මේසයක් තියෙනවා. ඕනනම් මේක කරින් වෙන කෙනෙක්ගේ කියලා හිතන් ඉන්නේ. දෙලිබඩි සාප්පේ කාර්යයටනේ මේක අයිති. හදපු කෙනා ලෑල් අයිතිකාරය ලෑල් අයිති කියලා උලීටි කරක්කා. ඒක ඊට පස්සේ ලී මුදලාලි කෙනෙක් ගත්තා. ඒක ගත්තා. ඌ ප්‍රවාහණය කරද්දී එතක එයාට අයිති වුණා. ඊට පස්සේ ලී බඩුකාරයා වඩුවෙක් මේක හැදුවා. හැදුවට පස්සේ මිනිහගේ මේක. ඊට පස්සේ ලී වෙළඳසල්කාරයෙක් ඇවිල්ලා මේක අරගත්තා. ඊට පස්සේ මිනිහගේ ඒක. ඈ ඊට පස්සේ කවුරු හරි දායකයෙක් ගත්තා. ඒ දායකයාගේ මේක. ඊට පස්සේ පූජා කරා. ඊට පස්සේ පූජා කරාට පස්සේ මන්දලේ තියෙනවා. දැන් මේක කාටද අයිති? මේක අයිති මහ පොළවේ මේ පස් වලින් ශක්තියින් වලින් හැදිච්ච සකස්මක් මෙතන තියෙන්නේ. අර ගොල්ල සීළු දෙනාටම තියෙන සිතුවිල්ල පමණයි. ඉතින් ওই සිතුවිල්ලට ඉරිසියා කරනවා, ওই සිතුවිල්ලට අගයන් දෙනවා. දැන් ලී ටිකේ අගේ එකක්. ලී ප්‍රවාහනයේ මුදලාලි ගත්තට පස්සේ අගේ එකක්. ඒක වඩු මහත්ය ළඟට එද්දි තව අගයක්. ඊට පස්සේ ඒක වඩුවා හැදුවට පස්සේ තව අගයක්. ඊට පස්සේ වෙළඳසැලට ගියාට පස්සේ මේක තවත් දෙගුණයක් කරලා මේක තව ආගයක්. ඒගන්නේ නේද? ඊට පස්සේ මේක පූජා කරන එයාගේ සද්ධාව ගෞරවය අනුව තවත් ආගයක්. කවුද මේකේ අයිතිකාරය? කවුද මේ මේසේ අයිතිකාරය? මේ ටීපෝ එකේ අයිතිකාරය කවුද? ඉතින් නිකන් ඉන්නකෝ. ඈ අවිසංඛාර හදන්නේ නැතුව, සංඛාර කරන්නේ නැතුව, සක්කාය දිට්ඨි හදන්නේ නැතුව නිකන් ඉන්නකෝ මේ යථාර්ථය තේරුම් කරගෙන. දැන් මේ පුටුව, මේ සැප පුටුවක්ද, ලොකු පුටුවක්ද, මොන පුටුවක්ද? මේකට ඕන ඉතින් කියන්න පුළුවන්. මොන පුටුද මේවා? වෛර කරන්න මාධ්‍යයන් හදාගන්න එපා. සැපයි කියලා දෙයක් ලෝකේ නැහැ. මිනිස්සු ලෞකික වශයෙන් අරක සැපයි මේක සැපයි කියලා හිතනවා. සැපයි කියලා ලෝකයක් නැහැ. සැපයි කියලා දෙයක් නැහැ පින්වත්නි. වතුර පොදක් නැති ලෝකේට වතුර ඩිංගක් ගන්න එක අභියෝගයක් බවට පත් වෙනවා. වතුර ටිකක් තියෙන අපිට වතුර ඔහේ ගලාගෙන හැලෙනෝ හිල් කැට වගේ කිසි අගයක් නැහැ. අපිට හීතලෙන් ප්‍රශ්න නැහැ, අපිට කාන්තාරේ ප්‍රශ්න නැහැ, ගහකොළ වැල තියෙනවා. ඒත් මදි. දිව්‍ය ලෝකයක ඉපදිලා ඉන්නවා. අවාසනාවට දිව්‍ය ලෝකෙ ඉපදිලා අපායවල වලට ගිහලා මිනිස්සු ජීවත් වෙනවා. චින්තනයේ දෝෂ, දර්ශනයේ දෝෂ. සුද්දෙක් ඇවිල්ලා කිව්වා මුන්ට හැමදේම තියෙනවා, මුන්ට නැත්තේ මොලේ විතරයි කියලා. මේ කතාව ඇත්ත. මට පෞද්ගලිකව කියපු කවුරුත් කියපු දෙයක් නෑ, මටම කියපු දෙයක්. සුද්දෙක් කිව්වා මේ රටේ මිනිස්සුන්ට නැත්තේ එකම එක දෙයයි, මොලේ. මුන්ට දෙන්න ඕන සෞම්පකාර ජනසවි අරක මේක සංවර්ධන නෙමෙයි, මුන්ට දෙන්න ඕන මොලේ විතරයි. මොලේ දෙනවා කියන්නේ මෙන්න මේ දර්ශනය, මේ බණ ටික, මේ දර්ශනය හරියට දෙන්න ඕන. ඊට පස්සේ ආපෝසත් මිනිස්සෙක් වෙනවා. ඉතින් වින්නතු මේ හැමදේම එකට එකතු කරගත්ත වෙලාවක ඔබට හැකි වෙනවා අර සක්කාය කියන ස්වභාවයෙන් නිදහස් වෙන්න. ඒ සඳහා තමයි මේ තොයිලි නැටුවේ. මේක තොයිලියක්. දේශනා තොයිලියක්. ඒ තොයිලි හරියට තමන්ගේ ජීවිතයට උරාගත්තොත් සක්කාය දිට්ඨිය පුපුරා යනවා. දුර වෙලා යනවා. නිදහස් වෙලා යනවා. ෂය වෙලා යනවා. වාෂ්ප වෙලා යනවා. දුර වෙලා යනවා. සක්කාය දිට්ඨිය වාෂ්ප වෙන්න ඉඩ හරින්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සෝපත්තේවා. සාදු සාදු. අද දවසේ පින් ඇති දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ චින්තා පෙරේරා මහත්මිය විදේශ රටක සිටගෙන වුණත් එතුමිය ඒ දායකත්වයන් දක්වන්නේ කටයුතු කරන එකෙහි අර්ථය ආයතනයේ පැවැත්ම විදුලි බිල් වතුර බිල් සහ නඩත්තු ආදී දේවල් වලට බන ටිකට නෙමෙයි බන ටික නොමිලේ එසක කවුරුත් ඒ නිසා කිසි කෙනෙක් හිතන්නේ මේ බනවල ගානක් කියලා බනවල ගානක් නෙමෙයි පොල් නෑ රබර් නෑ තේක්ක නෑ මොකක්වත් තියෙන්නේ නෑ තියෙන්නේ මේ දායකත්ව ධර්මදේශනා දායකත්වයක් දැක්වාම ඒකෙන් තමයි මේ පන්සලක තියෙන නඩත්තු සිද්ධ කරන්නේ එහෙම ඇලෙන් දොලෙන් කොහින්කත් කුඹුරෙන් ඉඩමෙන් එන්න මුකුත්ම රක්ෂාවක්වත් මොකක්වත් නෑ ඒ වගේම මේකේ පන්ති දාන්නෙත් නෑ කරාටි පන්ති දාන්නෙත් නැහැ රිවිෂන් පන්ති දාන්නෙත් නැහැ මොකක්වත් නැහැ අපි මුකුත් කරගන්න බැරි වුණොත් ඉස්සරහදී බලමු එහෙමවත් කරගන්න. ඉතින් ඒ නිසා වෙන් මේ දායකත්වය විහාරස්ථාන ප්‍රවත්මක් සඳහා උපකාරක වෙනවා. එතකොට ඒක හරි පුණ්‍ය සිතුවිල්ලක්. ඒක වක්‍රානුකූලව මේ ධර්මයේ අන්තර්ජාල කටයුතු සිද්ධ කරගන්න ඒ කම්පියුටර් කටයුතු ඒවා සංවර්ධන කටයුතු ඒ දේවල් වලට ඒක ලොකු උපකාරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ධර්මදේශනා දායකත්වය නමින් අපි ඒක හඳුන්වනවා. ඒක විශාල පිනක් කුසලයක් බවට පත් වෙනවා. මේ ඇත්තට ගිලම්පස දායකත්වයක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන් පොද සුවඳ දුම් ආදී පූජා වෙනවා. ඒ සියලුම පුණ්‍ය ධර්මයන් සිද්ධ කරමින් දුර බැහැර ඉඳගෙන වුණත් අද දායකත්වයේ දක්වමින් කටයුතු කරන ලබන්නේ මේ චින්තා පෙරේරා මහත්මිය. අරමුණු බවට පත්වන්නේ මීට වසරකට පෙර ආතු ආපාතරයෙන් සමුගත්ත ඒ ආදරණීය මෑණියන් වන කරුණාවති නොනිස් තම ආදරණීය මෑණියන්ගේ භවගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැපයෙන් නිවනින් සැනසීමට ධර්මදේශනා කුසලය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ධර්මය කියලා කියන්නේ පිනුතුනේ ලොකුම දාණය සම්බ දානං ධම්ම දානං ජිනාති. ධර්ම දානයේ ප්‍රධාන අයිතිකාරයා මම. ඒ කුසලය මට තියෙනවා. ඒ වටපිටාව සකසා ගැනීමට දායකත්වයේ දැක්වුවාම ඒකේ අනුග්‍රහායක පින්නතුන් හැටියටත් ඒ ධර්ම දානයේ කුසලයේ බලය ඒ පින්නතුන්ටත් ලැබෙනවා. ආන්නේ විදියට තමයි පින්නතුනේ ඒ කුසල චිත සිත කියන එක චිත්තේ කියන එක අපිට උපදවා ගන්න හැකියාව තියෙන්නේ. කවුරුන් හෝ මේකේ ජීවිතේ නිවෙනකොට ඒ කුසල් අපිට ලැබෙනවා. ඒ වගේම පින්නතුනේ එතුමියගේ ආදරණීය පියාණන් වන ඒමල් නොනිස් ආදරණීය පියාණන්ගේ සසර ගමන සුගතිගාමි වේවා සැපවත් වේවා. සාංසාරික දුක් කෙලවර කර උතුම් වූ නිර්වාණ අවබෝධයන් ඇති කර ගැනීමට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න සද්ධර්ම ඇසුර ලබන්නට ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප ගෞරවනීය කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයේ ධර්ම සේවා කටයුතු කිරීමට තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. ඒ වගේම එම පවුලේ සෑම සියලු දෙනාටම චින්තා පෙරේරා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාණන්ට ඒ වගේම දරුවන් දෙදෙනාට පවුලේ හැම දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය වේවා. සද්ධර්මයේ ආශිර්වාදය වේවා. ප්‍රාර්ථනීය බලාපොරොත්තු ධර්මාභිලාෂයන් ඉෂ්ට සිද්ධ වේවා. යහපත් සත් ප්‍රාර්ථනා සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ධර්මාශිර්වාදය සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ධම්සභා මණ්ඩපයේ සිටින්නා වූ සෑම සීලු දෙනාටමත් රටවාසී ලෝකවාසී සෑම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. ධර්මාභිලාෂයන් පූර්ණේ වේවා. මේ භවයේදීම උතුම් ප්‍රාර්ථනා බෝධීන් මුදුන්පත් වේවා. හැම දිනාටම සියලු යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ දායකත්වයේ දක්වමින් කටයුතු කරේ චින්තා පෙරේරා මහත්මිය. එතුමියටත් විශේෂයෙන්ම නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත් ලබන්නට තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාද බලය ලැබේවා. සියලු රෝග පීඩා දුරු වේවා. සිත සාන්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අභිවාදන සීලෙස්ස නිච්චං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුචතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.